അത് ദാസ് വിശുദ്ധയ്ക്ക് ഫെബ്രുവരി മാസി വിശ്വനിത ആധുനിക സതിമത് ഭവ പുഹുനു കരണൻകി ഹത്ത ഹത്തനി വെടസട്ടഹനായി ഈ സന്ദഹ നിസ്സരണവനിൻ സഹഭാഗി വേന സംബന്ധ വേന പൂജനീയ നമുക്ക് അന്നാവസരായി ഹോമാഗമ ധമ്മകുശല സ്വാമീൻ മഹാസേവ പാദ നമസ്കാര കൊട്ട ഗൗരവീൻ പിലിഗന്വ ഈ വകേമ അത് ദിനേ ദുരസ്തവ സംബന്ധ വേന സിയലുമ ദിനാവത് ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික පළවෙනි අංගය ලෙස තිබෙන්නේ ස්වාමීන් වහන්සේගේ කෙටි අනුශාසනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් බව පුහුණු කරන අයගේ වාර්තා ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. ඉන් පසු කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරය පරිදි අවස්ථාවක් ලබා දීමට අපි සූදානම් සිටිනවා. වැඩසටහනේ පළමුණි අංගය වන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම අනුශාසනාවට සවන් දීම සඳහා මම ස්වාමීන් වහන්සේට ඉතාමත් ගෞරවණීයව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට යම් කිසි වෙලාවක් ලැබිලා තියෙනවා පොඩි කතාබහක දෙන්. ඉතින් ඒ කතාබහට මට හිතුණා අද දවසේ පොඩ්ඩක් කාට කාටත් ළඟයි කියලා හිතෙන, කාට කාටත් වැඩි දුර නෑ කියලා හිතෙන, කවුරු කවුරුත් වැඩි කතාබහ නොකරනවා කියලා හිතෙන දෙයක් පිළිබඳ පොඩ්ඩක් කතා කරන්න. ඉතින් ඒක බොහොම හදවතට දැනෙන කතාවක් එන්න පුළුවන්. දැන් අදීප්ට මොනව හරි කියන්න කිව්ව ගමන් ක්‍රිකට් මතක් වෙනවා වගේ. ඉතින් ගොඩ දෙනෙක්ට මතක් වෙන දෙයක් තමයි මේක. ඉතින් අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු මොකද්ද මේ කියන්නේ කියන එක පිළිබඳ පරි පැහැදිලි කිරීමක් කරගන්න අපිට වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ විදිහට පටන් ගන්නම් මේ කතාව. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ දෙන අවස්ථාවක් කොසල් රටේ ගමනකේ දෙනවා. ඉතින් පාගමනින් ගමන් කරනකොට අන්න මොකද වෙන්නේ, අතරමැදදී හම්බ වෙනවා සල්වනයක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ, මේ සල්වනේට ඇතුල් වෙනවා. පාරෙන් නික්මිලා සල්වනේට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ සල්වනේ යම් කිසි තැනකදී නැවතිලා පොඩි හිනාවක් පහළ කරනවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ගේ අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒක හරි හොඳ පාටයි. ඉතින් මේ හිනාව දැකපු ආනන්ද හාමුදුරුව කල්පනා කරනවා, මොකද්ද මේ බුදුවරු නිකන් නිකරුණේ සිනා පහල කරන්නේ නැහැ, මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ මේ සිනාව පිටිපස්සේ කියලා විමසීමක් කරනවා භාග්‍යවතුන් වහන්ස. මොකද මේ හිනාවක් පහල කරේ, මොකද්ද ඒකට හේතුව, මොකද්ද ප්‍රත්‍ය කියලා අනේ යම්කිසි ආරාධනාවක් යම්කිසි විමසීමක් කරනවා. ඉතින් එහෙම විමසීමක් කරාම බුදුරජාණන් වහන්සේ මේ විදිහේ කතාවක් කියනවා. ආනන්ද, අතීතයේ මෙන්න මේ අපි වැඩ වෙසෙන ස්ථානයේ බොහෝ ජනයාගෙන් ගැවසී ගත්ත නුවරක් තිබුණා. ඒ නුවර ආශ්‍රයෙන් තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳියේ කියලා ඔන්න යම් කිසි අතීත කතාවකට මුල පුරනවා. එහෙම මුල පුරලා කියනවා, ඒ නුවර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බණ අහන උපාසකයෙක් ඉඳියා. මේ උපාසකයාගේ නම මොකද්ද? ගවේසී කියන උපාසක තැන තමයි මේ. ඒ තැනැත්තට 500ක් ගෝලයෝ පිරිසකුත් එකතු වෙලා ඉන්දියා. එතකොට උපාසක කෙනෙක් ඉන්නවා, 500ක් ගෝලයෝ පිරිසකුත් ඉන්න ඒ උපාසකයාට. එතකොට ඒ කට්ටිය මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් ඔහොම කියලා කියනවා. හැබැයි මේ ගවේසි උපාසක තෙම පන්සිල් රකින්න කෙනෙකුත් නෙමෙයි. උපාසක කිව්වට මොකද, පන්සිල් රකින්න කෙනෙකුත් නෙමෙයි. මේ විදිහට පිරිසක් ඉදිරියෙන් තියාගෙන වැඩ කටයුතු කරගෙන ඉඳියට මොකද, අන්න ඒ විදිහේ සීලක පිටලා නැහැ. ඉතින් ඔහොම කතාවක් කියලා ඔහොම පසුබිම හදලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද කියන්නේ, මේ ආනන්ද මේ ගවේසි දවසක් මෙන්න මේ විදිහේ කල්පනාවක් කරනවා. මේ විදිහ අදහසක් එයාගේ හිතට නැගිලා ආවා. මොකද්ද එයා හිතනවා, කල්පනා කරනවා, මම මේ 500ක් පිරිසකට මේ විදිහට මාර්ගය පෙන්වන්න උත්සාහ ගන්න කෙනෙක්. මේ විදියට බුදුන් සරණ යන්න අනුග්‍රහ කරන කෙනෙක්. හැබැයි ඒ 500යි මගේ අතර වෙනසක් නැහැ. අපි ඔක්කොමලා එක බෝට්ටුවේ ඉන්නේ කියලා මේ තැනත කල්පනා කරනවා. කල්පනා කරලා හිතනවා දැන් මේක මම මොකක් හරි විශේෂයක් ඇති කරගන්න එපැයි. නැත්තම් මම මේ විදිහට මේගොල්ලන්ට මේ මග පෙන්වුවට මම සාර්ථක නැහැනේ. මම මේගොල්ලත් එක්ක සමයිනේ කියලා ඔන්නඔහම කල්පනා කළා. මොකද කරන්නේ මේ ගවේසි උපාසකතෙම අන්න පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වෙලා අර පිරිස ළඟට ගිහිල්ලා කියනවා, පින්වත්නි මිත්‍රේනි, මාව අද ඉඳලා මේ විදියට පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් විදියට දරාගන්න. මම මෙන්න මේ පහ පිළිබඳ හික්මීමක් ඇති කරගෙන තියෙනවා කියලා අන්න ඒදී යම්කිසි ප්‍රකාශිකුත් කරනවා. ඊට පස්සේ ඔන දෙවනි ජවනිකාවක් වගේ එකක් බුදුරජාණන් වහන්සේ ආපහු ගෙන හැර දක්වනවා. කියනවා දැන් අර 500 පිරිස කල්පනා කරනවලු මෙන්න මේ විදියට. මොකද ඒගොල්ලෝ හිතන්නේ දැන් මේ ගවේසි උපාසකතෙම අපිට උදව් උපකාර කරන කෙනෙක්, අපිට මාර්ගය පෙන්වන කෙනෙක්. එතකොට එයා මේ විදියට පන්සිල් සමාදන් වෙලා ඉන්නවා. අපේ එහෙම එකක් නැහැ කියලා අර ගෝලිය පිරිස මොකද කරන්නේ? ඒගොල්ලොත් ගිහිල්ලා පන්සිල් සමාදන් වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා කියනවා, ආපහු මේ පින්වත්නි, අපිත් මේ විදියට වෙනසක් ඇති කරගත්තා. අපි 500ත් අද ඉඳලා 500 සමාදන් වෙච්ච කට්ටියක් විදියට දරා ගන්න කියලා කියනවා. ඊට පස්සේ එහෙම කුවහම ඔන්න තව ටික දවසක් ගෙවිලා යනකොට වගේ වෙන්නේ නැති අන්න ගවේසි උපාසක උන්නේ ආපහු කල්පනා කරනවා, මොකද්ද අන්න මේ දැන් මේගොල්ලොත් 500 මාත් 500. දැන් බෑනේ, හරියන්නේ නැහැ නේ, මගේ අඟේ පොඩ්ඩක් දික් වෙන්නේ පැරට වැඩිය කියලා. අන්න මොකද කරන්නේ? ආපහු හිතන කල්පනා කරන, මම බ්‍රහ්මචර්ය පෙරටු කර ඇති පංච සීලයක් රකින්න. තුන්වෙනි ශික්ෂාපදේ වෙනුවට අන්න බ්‍රහ්මචර්ය සමාදන් වෙනවා කියලා මෙයා ඒ වෙනස කරගෙන එයා ගිහිල්ලා කියන, ඔන්න පින්වත්නි, මම යන්තම් ආව පොඩ්ඩක් උඩට නැගගත්තා, ඕගොල්ලොන් මේ විදියට මාව දරා ගන්න. ඊට පස්සේ ආපහු තව ටික කාලයක් යනකොට අර කට්ටිය එකතු වෙලා කල්පනා කරනවා, ආ මොකද්ද මේ දැන් එයා අපිට පාර පෙන්නන කෙනෙක්. එයා බ්‍රහ්මචර්ය සමාදන් වෙලා තියෙන, අපේ එහෙම එකක් නැහැ කියලා. අන්න ඒ කට්ටියත් මොකද කරන්නේ? ඒ කට්ටියත් බ්‍රහ්මචර්ය පෙරටු කොට ඇති පංචශීලයක් සමාදන් වෙනවා. ඔන්න දැන් ආපහු සම වුණා. ඉතින් ආපහු දැන් මේ යන්නේ නිකන් අමුතු ගේමක් මෙතන. ඊට පස්සේ ආපහු ගවේසි උපාසක තෙම කල්පනා කරනවා, දැන් ඒගොල්ලොත් බ්‍රහ්මචාරී පන්සිල්, මමත් බ්‍රහ්මචාරී පන්සිල්. දැන් මේක හරියන එකක් නෙමෙයි කියලා අන්න මොකද කරන්නේ? විකාල භෝජනී බල කිනවා කියන ශික්ෂාපදයකුත් සමාදන් වෙනවා. ඊළඟ කියනවා, වැපින්නත්නි, අද ඉඳලා මම එක වේලක් කන කෙනෙක් විදියට දරා ගන්න කියලා කියනවා. ඊට පස්සේ අර කට්ටියත් ටික දවසක් යනකොට කල්පනා, දැන් එයා එක වේලක් කනවා, අපි වේල් ගණනාවක් කනවා, මේක හරියන කෑමක් නෙමෙයි කියලා අන්න නැවතත් අර ඒගොල්ලොත් එක වේලක් සමාදන් වෙනවා. ඉතින් ඔන්නඔහම යන තරංගයක් වගේ එකක් තමයි තියෙන්නේ. දැන් තරංගයට වැරදි කරන ලෝක නම් තියෙනවනේ ඕන තරම් නේද? ඒ වගේ අපිට ඕන තරම් දකින්න පුළුවන්. අන්න මොනවද එයා වැරද්දක් කරොත් ඊට වැඩිය ලොකු වැරද්දක් මම කරන්න බලනවා. එයා මේ විදිහ ශික්ෂාපදයක් ඇළුවොත් ඊට වැඩිය එහා ගිහිල්ලා ඒක කඩන්න බලනවා. ඔන්න ඔය විදිහේ වනම් ඕන තරම් තියෙනවා. ඒ විදිහේ සංග්‍රහම තියෙනවා. නමුත් මේක එක්තරා විදියක අර හිතසුව පිණිස පවතින, යහපත පිණිස පවතින සංග්‍රාමයක්, උත්සාහයක් විදියට තමයි අපිට පේන්නේ. ඉතින් කොහොම කොහොම හරි ඊට පස්සේ දැන් ආපහු ගවේසි උපාසක උන්නාන්සේ කල්පනා කරනවලු, දැන් බෑනේ මේක කරන්න. දැන් ඒගොල්ලොත් මගේ පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ගානටම ඇවිල්ලා දැන්. ඒකින්ද මොකද කරන්නේ? මෙයා හිමීට ගිහිල්ලා කාශ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා, මේ අනේ ස්වාමීන් වහන්සේ, මම පැවිදි කරන්න. පැවිදි කරන්න මම කැමති පැවිදි වෙන්න උපසම්පදාවෙන්. ඊට පස්සේ කාශ බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තව පැවිදි කරන උපසම්පදා කරනවා. එතකොට අර 500 කට්ටිය කල්පනා කරනවා, දැන් එයා ගිහිල්ලා පැවිදි වෙලා. දැන් අපි එයාගේ ගෝලයෝ. අපි එයා තමයි අපිට මාර්ගය පෙන්වන්නේ. ඒක නිසා අපිත් මොනව හරි වෙන්න ඕනි කියලා අන්න මොකද කරන්නේ? ඒ 500ත් ගිහිල්ලා පැවිදි වෙනවා. දැන් ආපහු වැඩේ සම වුණා. ඊට පස්සේ මේ ගවේසි උපාසක දැන් හාමුදුරුවෝ දැන් ගවේසි හාමුදුරුව. ඉතින් කල්පනා කරනවා දැන් ඒගොල්ලොත් පැවිදි මාත් පැවිදි. ඒගොල්ලොත් උපසම්පදා මමත් උපසම්පදා. මේක හරියන්නේ නැහැ කියලා අන්න මොකද කරන්නේ? භාවනා කරලා යම් කිසි විදිහක නිවීමක් නිවනක් සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අර පිරිසත් කල්පනා කරනවා දැන් එයා රහතුන් අතරෙන් අඤ්ඤතරයෙක් බවට පත් වෙලා තවත් එකෙක් බවට පත් වෙලා. එතකොට අපිත් ඒ විදිහේ දෙයක් ලං කරගත්තා නම් හොඳයි කියලා ඒගොල්ලොත් භාවනා කරලා ඒගොල්ලොත් රහත් වුණා කියලා තමයි කතාව කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද බලන්න මේගොල්ලෝ මේ විදිහට තරඟෙට නිවන් ගියා කියලා තමයි අන්න අර විස්තරය ඉදිරිපත් කරන්නේ. ඉතින් එන්නේ වගේ අමුතු විදිහේ වටපිටාවක් අමුතු විදිහේ සිදුවීමක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අර විදිහට වැරදි දේවල් වලට තරඟ කරන ලෝකෙක අන්න හොඳ දේවල් හඹාගෙන යාමක්, අයහපත පිණිස විපත පිණිස තරඟ කරන ලෝකෙක අන්න යහපත පිණිස සැපයක් පිණිස හඹා යාමක් පිළිබඳ කතා බහක යෙදෙනවා. අර විදිහට කෙනෙක් නායකත්වයක් අරගෙන ඒ කෙනා යම් කිසි විදිහක මාර්ගයක් පෙන්වන අතරේ අනිත් පිරිසත් ඒ පිටිපස්සෙන් එලෝගන යන ගතියක්, අනිත් පිරිසත් ඒ ගමනේ යන ගතියක් තියෙනවා. ඉතින් මේ විදිහේ ගමනක් යනවා නම් මේ වගේ ගමනකට බොහොම වටිනා බොහොම සමීප දෙයක් තමයි මොකද්ද අන්න කල්යාණ මිත්‍රෙක් ඒ විදිහේ ආශ්‍රයක් කියන එක බොහෝ වටිනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න කාලෙත් එක්ක හැමදාම පහළට ඇදගෙන යාමක් තමයි අපිට බොහෝ විට අත්දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අන්න අර විදියට වටපිටාවක් හදාගත්ත කෙනෙක් සමහර විට තරඟයකට වගේ අනේ විදිහේ වැඩකට යොමු වෙලා යම් කිසි පිහිටක් සරණක් හදා ගන්නවා. දැන් මෙතනත් පිරිසක් රැස් වෙලා ඉන්නවනේ. ඒතර මෙතනත් රැස් වෙලා නිකන් අපි යම් කිසි විදියක අර කතා බහක යෙදෙනවා. ඇයි කෙනෙක් අහනවා හාමුදුරුනේ ඇයි හාමුදුරුනේ මේ කරන භාවනාව ගැන කියන්න ඕනේ? හේතු කාරණා දෙකක් නිසා. එකක් තමයි තමුන් කරන වැඩේ හරිද, මොකද්ද මේ කරන්නේ, විකාරයක්ද නැත්නම් ඇත්තටම භාවනාවක්ද කියලා දැන ගැනීම සඳහා යම් කිසි අත්දැකීමක් ප්‍රකාශ කරනවා. ඒ වගේම අන්න මේ අහගෙන ඉන්න එවුන්ටත් හිතෙන්න පුළුවන් මමත් මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. මමත් මේ විදිහ අත්දැකීමක් ලැබුවොත් හොඳයි, මමත් මේ විදිහ සහනයක් ලං කරගත්තොත් හොඳයි කියලා. අන්න ඔය කරුණු දෙක නිසා තමයි සාමාන්‍යයෙන් අත්දැකීමක් ප්‍රකාශ කරන්න කියලා කියන්නේ. එතකොට ඒ අහගෙන ඉන්නකොට අන්න අහගෙන ඉන්න කෙනාටත් හිතෙනවා මේ වැඩේ මමත් කරලා බැලුවනම් හරි, මේගොල්ලෝ මේ විදිහේ විවේකයක් සහනයක් ගැන කතා කරනවා. ඒ කතා බහට මමත් එළඹිලා බැලුවා නම්, ඒ කතා බහේ මමත් යෙදිලා බැලුවා නම්, ඒක ක්‍රියාවත් කරලා බැලුවා නම් අන්න ඒක වටින දෙයක් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ ආරාධනේ. අර පොඩි කාලේ දවස් හතෙන් අන්න අර මව අන්තරා වුණා. මව මරණයටපත් වුණා. එතකොට ඒක පිළිබඳ හැඟීමක් ගන්න පොඩි වැඩි. නමුත් අන්න පස්සේ කාලෙක තේරුම් යන කාලෙක කියනවා මෙන්න මේ ලෝකේ දුකෙන් පිරිච්ච තැනක්. දුකෙන් පිරිච්ච තැනක්. මේ ලෝකේ පීඩාවෙන් වෙහෙසෙන් පිරිච්ච තැනක්. හැබැයි මම රහතිගත ස්ථානයක්. මම විවේක ස්ථානයක් හොයාගත්තා. ඔබටත් ඒක හොයාගන්න පුළුවන් කියලා යම්කිසි ආරාධනාවක් ඉදිරිපත් කරනවා. මම මේ විදිහේ සැනසීමක් මේ වෙහෙස පීඩාව දනවන ලෝකයේ විවේක ස්ථානයක් මම හොයාගත්තා. ඔබටත් ඒක කරන්න පුළුවන් කියලා අන්න යම් කිසි විවෘත ආරාධනයක් සිද්ධ කරනවා. ඒ ආරාධනය අහන කෙනෙක් අන්න බලනවා මේ කියන තැන මොකද්ද? මේ ලෝකයේ ඇත්ත දුක්ඛං කටලු තියෙනවා, පීඩා තියෙනවා, ප්‍රශ්න තියෙනවා, මූණ එල්ලා වැටෙනවා, දැක්කහමත් නිකන් හිත අමාරුයි. එපාමනකට ප්‍රශ්නද කියලා ඇහුවාම කියලත් කියනවා. ඉතින් එපාමනකට ප්‍රශ්න තියෙන ලෝකෙක අන්න මේ විවේක ස්ථානයක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. විවේක ස්ථානයක් මම හොයා ගත්තා, ඔබටත් හොයාගන්න පුළුවන් කියන ආරාධනා කරනවා. හැබැයි ගිහිල්ලා පෙන්නන්න නම් බෑ දෙයියනේ, ඒකට තමු තමුන් යන්න ඕනේ. තම තමුන් යන්න ඕනේ. ගිහිල්ලා අපි පැරිසුට් එකකින් එතෙන්ට බහන්න බැරිද කියලා තානවනේ සමහරු ඇවිල්ලා. එහෙමනම් අමාරුයි. එහෙමනම් අමාරුයි. ඒ වෙනුවට අන්න ගිහිල්ලා බලාගන්න, කන්ද නැග ගන්න. කන්ද නැග ගත්තොත් තිර සේවය බලන්න පුළුවන්. කන්ද නගින එක අමාරුයි. මදුරුව කනවා රෑ තිස්සේ, හීතලයි. ඔහොම තමයි. ඒ වෙහෙස පීඩාව දරාගෙන කන්ද නගින්න ඕන. නැග්ගහම අන්න පතුල වන්දනා කරන්න පුළුවන්, ඉර සේවය බලන්න පුළුවන් මුදුනේදී. එහෙම නැතුව කෙලින්ම කන්ද උඩට ගිහිල්ලා පැරෂුට් එකකින් අපි ඔය එතනින් දාන්න බැරිද කියලා ඇහුවොත් ඒක ගොන් කතාවක් වෙනවා. ඉතින් ඒක නිසා අන්න ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් අරගන්න වෙනවා. අරගෙන උත්සාහයක් දරන්න වෙනවා. දැන් පාවගේ දවසක මහත් එක්ක ඇවිල්ලා කියනවා, හරි නිකන් අර මොකද්ද කියන්නේ, ඒකට කොහොමද කියන්නේ, ඒ කියන්නේ හොඳට කාපු බීපු එක්කෙනෙක්. කාපු බීපු හොඳට අර ස්මෘතාව හැදෙන ගානට කාපු එක්කෙනෙක්. දැන් මෙහෙ ඇවිල්ලා නිකන් අර නිකන් මොකද්ද ඒකට කියන්නේ, නිකන් අර විනෝද සංචාරයකට වගේ ඇවිල්ලා කලිනුත් දවස් පහක් ගත කරලා ගියා. දැන් දෙවෙනි පාරක් දවස් පහක් ගත කරලා යන්න ඇවිල්ලා කියනවා, මේ හාමුදුරුවනේ දැන් විනාඩි 10ක් ඉන්නවා, 20ක් ඉන්නවා, 30ක් ඉන්නවා. ඒ ඉන්දියාට මොකද මේ මුකුත් නැහැනේ, වෙන්නේ නැහැනේ, වෙනසක් වෙන්නේ නැහැනේ කියලා කියනවා. ඉතින් මම කෝ වෙනසක් වෙන්න බෑනේ ওই විදිහට. මහත්තයා හිතන්නේ නිකන් මේ අර මේ යමින් ගමන්, ගෙදර යන ගමන් නිකන් කවුන්ටර් එකෙන් මොන හරි අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. භාවනාවක් කියලා, කාලසටහනක් කියලා, පැය ගාණක් කියලා එහෙම එදිලත් නැහැ. මේ නිකන් එහෙම කැරකැරක ඉඳලා ගස් කොළන් දිහා බලා ඉඳලා කඳු නැගලා බහැලා එහෙම කල්ගත කළා. අන්තිමට ඇවිල්ලා කියන නෑනේ 10ක් ඉඳියා, 20ක් ඉඳියා, 30ක් ඉඳියා මොකුත් වෙනසක් නැහැ. ඇත්ත තමයි, වෙනසක් වෙන්න විදිහක්ම නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් කාගෙන මේක කරගෙන යන්න ඕනේ. අර ගිනි ගාන දඬු ලීයකින් ගිනි අවුලවනවා නම් ඒ දඬු දෙක අතුල්ලන්න ඕනේ හොඳට. එක දිගට අතුලන, අතපය රිදෙනවා, දාඩි දානවා, වෙහෙසයි. නමුත් දිගට දිගට ඒක කරන්න වෙනවා. එහෙම නැත්තම් මොකද කියන්නේ, නෑ දඬු හරි නෑ, ලිගින්න එන්නේ නෑ කියලා කියනවා. අතුල්ලලා හරියට ඒක කෘත්‍ය කළා නෑනේ. ටිකක් අතුල්ලලා ආපහු මහන්සි කියලා පැත්තකින් තියලා තිනවා. ආපහු තව පැයකින් ඉදර පටන් අරන් ආපහු තව ටිකක් අතුල්ලනවා. ආපහු පොඩි ටී බ්‍රේක් එකක් ගන්නවා. ඕම කළා ඉතින් කවදද ගිනි ගන්නෙ? වැරදිලා නිකන් අර අකුණක් ගහලා වගේ ගින්නක් ඇති වුණොත් හැරෙන්න නිකන් ස්වභාවිකව අර දරන උත්සාහයෙන් ගින්නක් එන්න හේතුවක් නැහැ. එහෙම අකුණු ගහලා ගිනි ඇවිලෙයි කියලා බලාගෙන ඉඳියා නම් ඒක බොහොම විකාර අහඹුවක්. ඒක නිසා අන්න යම්කිසි උත්සාහයක් දරන්න ඕනේ. ඒ උත්සාහය එක දිගට කරන්න ඕනේ. කරනකොට කරනකොට තමයි මේ විදිහේ පාසුවක් ලං වෙලා එන්නේ. ඉතින් ඒක නිසාම කන්දක් නගින්න වෙනවා. කන්ද නගින එක අමාරුයි, පොඩ්ඩක් වෙහෙසයි, වීඩාවයි. අර අපි අර මායිතව එකෙකුයි ඒ ලෙවල් කාලේ සිරිපාදේ යන්න ගිහිල්ලා ඔන්න දැන් හැටන් පැත්තෙන් නැග්ගා. නැගලා ඒ මදිවට ඒක අරන් ඇවිල්ලා උණු වතුර බෝතලයක් ඒක බරයි කිලෝ 10ක් විතර. මේවා අම්මා දාලා දුන්නලු උණු වතුර බෝතලයකට කිරි එකක්. දැන් ඉතින් ඒකත් අරගෙන කොහොම හරි නැගලා අන්න පාඩි පෙළක වාඩි වෙලා හෝ ගාලා හති අරනකොට ආච්චි කෙනෙක් කැරමිට්ටකුත් ගහගෙන පාස් කරගෙන යනවා අපි දෙන්නව. සෑහෙන වේගකින්. ඉතින් දැක්කහම පොඩ්ඩක් ඉතර අමාරුයි, යකෝ මේ මොකද්ද මේ උනේ කියලා අන්න පොඩ්ඩක් බලලා ආපහු ඉතින් කන්ද නගින්න පටන් ගන්න. ඉතින් ඕහොම ගමනක් තමයි තියෙන්නේ. අමාරුයි, ලේසි නෑ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒ වෙහෙස තුලින්ම තමයි අන්න ලස්සන ඉරසේවයක් බලන්න පුළුවන් වෙන්නේ, බුදු පතුලක් වන්දනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම නැත්තම් අන්න ඉතින් කියනවා කන්දනක් නැග්ගා තමයි, නෑ නෙමුකුත් වෙනසක් නෑනේ කියලා කියනවා. ඉතින් එන්නේ වගේ දෙයක් මේක පිටිපස්සේ තියෙනවා. නමුත් ඕක නෙමෙයි අද මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන දේ. මෙතන සඳහන් කරනවා මොකද්ද මේ බ්‍රහ්මචරියක් ගැන. නේ බ්‍රහ්මචරිය කියන එක පිළිබඳ පොඩි කතාබහක යෙදෙන. එහෙම නැත්තම් මේ තුන්වෙනි ශික්ෂාපදයේ කියන එක පිළිබඳ පොඩි කතා බහක් දෙන්න. එහෙම නැත්තම් මේ රාගය කියන එක පිළිබඳ පොඩි කතා බහක් දෙන්න. ඒ පැත්තට වැඩි වැඩියෙන් අවධානයක් යොමු කරන්න තමයි උත්සාහය තියෙන්නේ. එතකොට මේ පිරිස අර විදියට පන්සිල් රකින පිරිසක් බවට පත් වෙනවා. පන්සිල් රැකලා ඒ ගිහි ජීවිතයක් ගෙවන පිරිසක් බවට කටයුතු කරනවා. නමුත් අන්න ටික දවසකින් මොකද වෙන්නේ? බ්‍රහ්මචරියක් සමාදන් වෙනවා. ඔන්න ඔය බ්‍රහ්මචරි කතාවත් අතරේ, එහෙම නැත්නම් මේ කාමයේ වර්ධවා හැසිරෙනවා කියන එකත් අතරේ, ඔන්න ඔය මෛතුණේ කියන එක අතරේ අමුතු රහසක්, අමුතු නොදන්නා පැත්තක්, අමුතු නොපෙනෙන පැත්තක් සැඟවිලා තියෙනවා. අන්න ඒ දේ පිළිබඳ විමසීමක් කරන එක වටිනවා. නැවත නැවත ප්‍රශ්න කිරීමක්, නැවත නැවත විමසීමක් වටිනවා. ඉතින් ඔය 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 ශික්ෂාපදේ තනිකර පැවිද්ද කියලා හඳුන්වන්නත් පුළුවන්. එපමණකට බරපතල, එපමණකට මුල් බැසගත් ප්‍රශ්නයක් තමයි ඔන්න ඕක. රාගය, මෛතුණය කියන දේ. ඔය දේ අන්න සෑහෙන මුල් බැසගත් දෙයක්. එතකොට සාමාන්‍ය දැන් ඔය පැවිදි වෙන්න කලින් නම් හොඳින් ඉඳියා. පැවිදි වුණාට පස්සේ පොඩ්ඩක් නිකන් අවුල් වගේ. පැවිද්දොන්ට පිස්සු හැදෙන රහසකුත් ඕක පිටිපස්සේ තියෙනවා. පැවිද්දොන්ට විකාර වෙන රහසකුත් ඕක පිටිපස්සේ තියෙනවා. මොකද්ද? අන්න නියම යකා ආවේශ වෙන්න, නියම යකා පරල වෙන්න අවශ්‍ය ශික්ෂාවද ටිකක් තියෙනවා. අන්න ඒ ටික සමාදන් වෙච්ච දවසට තමයි මේකයි ඔළුවටම ගහන්නේ. ඔළුවටම ගැව්වට පස්සේ හරීම ලස්සනයි බලන්ට අන්න චරියාව. ඒක හැබැයි පිට දාන්නේ ඔය ස්වරූපෙන් නොවෙන්න පුළුවන්. සමහර විට පිට දාන්නේ ද්වේෂයක් විදිහට, සමහර විට පිට දාන්නේ පිස්සුවක් විදිහට, සමහර විට පිට දාන්නේ වෙනත් මොකක් හරි ක්‍රමයකට. ඔන්න ඔය විදිහට තමයි පිට දාන්නේ. පිට දැම්මට මොකද? මේක පිටිපස්සේ තියෙන රහස මොකද්ද කියලා හිතලා බැලුවොත් ඔන්න මේ බ්‍රහ්මචර්ය පිළිබඳ ශික්ෂාපදයක් තියෙනවා. ඒක පිටිපස්සේ ගැට ගැහිච්ච තව ශික්ෂාපද කීපයක් තියෙනවා. මේ උපසම්පදා භික්ෂුවකට අදාළ ශික්ෂාපද කීපයක් තියෙනවා. බෑලක් තියෙනවා ඔන්න ඔය ශික්ෂාපද පිටිපස්සේ ගැට ගැහිලා එන තව තව ශික්ෂාපද. එතකොට එන්නේ ඒ ටික සමාදන් වෙච්ච දවසට අන්න නියම නිලයට පාර වදිනවා. වෙන්න මුකුත් නෑ, ඕකම තමයි තියෙන ප්‍රශ්නේ. වෙන මුකුත් නෑ, ඕකම තමයි පිස්සුවට හේතු. ඉතින් ඒ පිස්සුව හරිම විචිත්‍ර පිස්සුවක්. කොහොමද මේක මේ හිස් මුදුනටම ගහන්නේ? කොහොමද මේක මේ ඇවිස්සිලා එන්නේ? කොහොමද මේක මේ මූණ දෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙලා එනවා. ඉතින් ඒ අත්දැකීම මේ ඉන්න පිරිසට දුරස් වෙන්න පුළුවන්. නමුත් අන්න ජීවිතේ යම් කාලයක, පුළුවන් කාලයක විඳලා බලන්න වටින, සමාදන් වෙලා බලන්න වටින අත්දැකීමක් තමයි ඒක. මොකද හේතුව අන්න නියම තැනින් ඇල්ලුවාම නියම පිස්සුව හැදිලා එනවා. කොහෙන්ද අල්ලන්නේ? තන්නිකර අන්න ලිංගෙ මිරිකලා තමයි අල්ලලා තියෙන්නේ. ලිංගෙ මිරිකලා අල්ලපු ගමන් අන්න පිස්සුව එළියට පයින්. ඕක තමයි තියෙන ග්‍රහය, ඕක තමයි තියෙන නහරේ. ඔන්න ඔතනින් කැපුවාම අන්න නිවැරදිම පිස්සුව එළියට පයින්නවා. ඉතින් අපි හිතමු මෛතුන ධර්මයේ වේවා, ඒ හා සමාන ශික්ෂාපද තියෙනවා. ඊළඟට අපි කියන්නේ ස්වං වින්දනය, ඒ හා සමාන ශික්ෂාපද තියෙනවා. ඉතින් ඔහොම ඔහොම කාන්තාවන් ඇසුරු කිරීම සම්බන්ධ ශික්ෂාපද තියෙනවා. ඔන්න ඔය ටික සමාදන් වුණාම තමයි හරි ප්‍රශ්නේ එළියට පයින්. ඒකත් සමාදන් වෙලා නිකන් දවසෙන් දෙකෙන් නෙමෙයි, කාලයක් යනවා. කාලයක් යනකොට අන්න නියම ප්‍රශ්නයක්, නියම පිස්සුවක්කට මුහුණ දෙන්න වෙන අවස්ථාවක් මතුවෙලා එනවා. හරිම විචිත්‍රයි, හරිම විචිත්‍රයි. පන්සිල්ලුත් නෙමේ, දසසිලුත් නෙමේ, සාමණේර සීලෙකුත් නෙමේ. අන්න උපසම්පදා සීලෙදී තමයි හරියටම මේ මිරිකලම අල්ලනවා. ඇල්ලුවට පස්සේ සෙල්ලන්නේ නැහැ. අන්න යකා ආවේශ වෙනවා. ඔළුවට ඔළුව ඉස්සම් මුදුනටම ගහනවා. ගැහුවාට පස්සේ කොහොමද මේක බේරගෙන යැපිලා ඉන්නේ කියන ලොකු සංග්‍රාමයක්. ඉතින් අන්න ඒ සංග්‍රාමෙත් පොඩ්ඩක් මූණ දීලා බලන්න ඕනේ. මූණ දීලා බලන්න ඕනේ කොහොමද වැඩේ කියලා. ඒකත් කාලෙක විමසලා බලන්න වටින දෙයක්. කාන්තාවන් වේවා පුරුෂ පක්ෂය වේවා අන්න ඒ විදිහේ දෙයක් සමාදන් වුණා නම් බලන්න පුළුවන් හැදෙන පිස්සු. මේනින් වහන්සේලාට සෑහෙන දරුණු පිස්සුවක් තියෙනවානේ. සෑහෙන දරුණු පිස්සුවක්. අන්න ඒකටත් හේතුව ඕවා තමයි. පැවිද්දොන්ටත් සෑහෙන දරුණු පිස්සු තියෙනවානේ. ඒකටත් හේතුව ඕවම තමයි. ඉතින් ඒ දරුණු පිස්සුවකට නොයා කොහොම කොහොම හරි මොනවා හරි කරගෙන යැපිලා ඉන්නවා කියන එක සෙල්ලන්නේ නැහැ. දර කොටයක් හරි බලාගෙන ඉන්නවා කියන එක සෙල්ලන්නේ නැහැ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ওই වැඩේ හොඳ පරීක්ෂාවක්. ඉතින් ඒ පරීක්ෂාවට යොමු වෙච්ච දෙන්නේ පිළිබඳ පොඩි අතීත කතාවකුත් තියෙනවා. ඒ ත්‍රිපිටකයේ එක්තරා ස්ථානික. එතන සඳහන් වෙනවා මේ විදිහ කතාවක්. මාවේ කුයි පුතේ කුයි අන්න ගිහිල්ලා පැවිදි වෙනවා දෙන්නම. ඈ පැවිදිලා ඊට පස්සේ මේ දෙන්න කල්පනා කරනවා දැන් අපි මේ 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 අම්මයි පුතයිනේ. අපි මේ එකට වාසය කරා නම් හරි එක ළඟ වාසය කරා නම් හරි නිතර නිතර කතා බහ කරා නම් හරි කියලා ඔන්න ඔය විදිහට මොකක් හරි අදහසකින් ඔය විදිහට පැවිදි දමකුත් පුරනවා. ඉතින් ඔය කතා බහ කරනවා නිතර නිතර අර ගිහි ජීවිත ගිහි ස්වභාවේ යම් කිසි විදිහක මවයි පුතයි කටයුතු කරාද ඒ ආකාරයෙන්ම බොහොම සමීපව කල් ගෙවනවා. තියෝම කාලයක් යනකොට සඳහන් වෙනවා ඒ සූත්‍රයේ අන්න මොකද වෙන්නේ කාලෙ ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අන්තිමට අර කුළුබගු බව වැඩි වෙලා අර ගිහි ජීවිතයේ තිබුණටත් වැඩිය එහාට ගිහිල්ලා මෙන්න මේ පැවිද්දොන්ගේ තියෙන ආතතියත් ඉදිරියට ඇවිල්ලා මොකද වෙන්නේ මේ මාවායි පුතයි අන්න මෛතුන ධර්මයේ හැසිරෙනවා. ඒ විදිහ අබ්බැහියකට වැටෙනවා. ඉතින් වැටුණාට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේට මේ ප්‍රවෘත්තිය මේ ආරංචිය සංඝයා වහන්සේලා ඉදිරිපත් කරාම බුදුන් අහනවා මේ විදිහේ ප්‍රශ්නයක්. මේ දෙදෙනා හිතුවද මේ මේ මව නේද කියලා අන්න පුතු කෙරෙහි ඇල්මක් ඇති නොවේද කියලා හිතුවද. ඊට පස්සේ මේ පුතා නේද මව කෙරෙහි ඇල්මක් ඇති නොවේයි කියලාත් හිතුවද. එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔන්න ඕකට ආවහම එහෙම දෙයක් හිතනවා නම් කල්පනා කරනවා නම් ඒක බොරු කතාවක් කියලා අන්නර විදිහට මේක පිටිපස්සේ තියෙන නියම යථාර්ථය ගැන හැර දක්වනවා. ඔය ශික්ෂාපදයට ආවට පස්සේ ඔය කෙරුවාවට ආවට පස්සේ මෛතුනේට ආවට පස්සේ කොහේවත් සීමා සදාචාර කියලා ඒව නැහැ. ඉගෙන අර කියන්නේ මුරියන් පහලට නැකන් නැහැ කියලා. ඒ කතාව තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. මේ විදිහට අම්මා පුතා කියලාවත් බේරෙන්න හැකියාවක් නැහැ. ඔය හිරවීමට හිර වුණාට පස්සේ ඕකට ගියාට පස්සේ ඉතින් කියනවා අන්න පුරුෂයෙක්ට අන්න යම් කිසි විදියක ස්ත්‍රී රූපයක් තියෙනවා නම් එතනින් එහාට ප්‍රිය එතනින් එහාට ඇලෙන වෙන රූපයක් මේ ලෝකේ මම දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊට පස්සේ කියනවා ස්ත්‍රියක් යන්නේද හොන්නේද සිටින්නේද සයනය කරන්නේද මේ හැම ඉරියව්වක්ම පුරුෂයාගේ හිත් බඳිනවා. ස්ත්‍රියක් සිනාසෙන්නේද කතා කරන්නේද ගායනා කරන්නේද හඳන්නේද අන්න මේ හැම දෙයක්ම පුරුෂයාගේ හිත් බඳිනවා. ඊට පස්සේ එහෙම අදිවල එහෙම කියලා නවතින්නේ නැහැ. කියනවා ස්ත්‍රියක් මැරිලා ඉදිමිලා ඉන්නවද ඒත් මේ පුරුෂයාගේ හිත් බඳිනවා. ස්ත්‍රියක් මේ මල තැනැත්තියෙක් වෙලා ඉන්නවද පණුව ගහලා ඉන්නවද ඒත් මේ පුරුෂයාගේ හිත් බඳිනවා. මේක හරියට නිකන් මාරයාගේ හාත්පස එළල නද මල පුඩුවක් වගේ කියලා අනේ යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. එහෙම කියලා කියනවා. දැන් ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත කියනවා. ස්ත්‍රියකට පුරුෂයෙක්ගේ රූපය තරම් අන්න හිත් බඳින ඇලෙන වෙන රූපයක් නැහැ. ඒ පුරුෂයා යනවාද, හිඳිනවාද, සිටිනවාද, සයනය කරනවාද, ඒක හැම වෙලේම අර ස්ත්‍රියගේ හිත් බඳිනවා. කතා බහ කරනවාද, හිනා වෙනවාද, ගායනා කරනවාද, වෙන මොකක් හරි දෙයක් කරනවාද, අන්න ඒක හැම වෙලේම අර ස්ත්‍රියගේ හිත් බඳිනවා. මැරිලවත් බේරෙන්න බෑ කියලා කියනවා. එතකොට අන්න මාරයාගේ හත්පස එළන ලද මලපුඩුවක් කියලා තමයි හඳුන්වන්නේ. ඒව හඳුන්වලා කියනවා අන්න අපි හිතමු දැන් මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද මේ ලෝකේ නොයෙකුත් හිත් බඳින රූප තියෙනවා. මේ ලෝකේ නොයෙකුත් හිත් බඳින ශබ්ද තියෙනවා. මේ ලෝකේ නොයෙකුත් හිත් බඳින රස, ගන්ධ, ස්පර්ශ තියෙනවා. නමුත් මේ හැම එකකම ආග්‍ර, මේ හැම එකකම වැඩියම ප්‍රියමනාප මොකද්ද කියලා පැහැදිලි කරලා කියනවා. ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ රූපය තමයි මේ දේවල් අතරින් වැඩියම හිත් බඳින්. ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ ශබ්දය, ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ ස්පර්ශය, ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ ගඳ, අන්න ස්ත්‍රියකට නම් පුරුෂයෙක්ගේ රස. ඊට පස්සේ පුරුෂයන්ටත් ඕකේ අනිත් පැත්ත කියනවා. ස්ත්‍රී රූපේ, ස්ත්‍රී ශබ්දේ, ස්ත්‍රී ස්පර්ශේ, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය. ඔක තමයි මේ ලෝකේ අන්න යම් කිසි තියෙන නොයෙකුත් රූප අතරින් වැඩියම හිත් බඳින එකක් තියෙනවා නම් ඕක තමයි කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළා කියනවා මෙන්න මේ ප්‍රශ්නේ නිවැරදි ස්වභාවය. එහෙවු ලෝකෙක එතකොට අපි බ්‍රහ්මචරියක් කතා කරනවා. එහෙවු ලෝකෙක අපි මේ විදියට කාමයේ වරදවා නොහැසිරීමක් කතා කරනවා නම්, එහෙවු ලෝකෙක මෙන්න මේ විදිය උපසම්පදා සීලයක් ගැන කතා කරනවා නම්, ඒක ලේසි පහසු කතාවක් නෙමෙයි අතරම. මොකද හේතුව මේ හිත කය කියන එක යන ස්වභාවික ගමන තමයි ඔය වර්ගයාබෝ කිරීම, ඒ ආකර්ෂණය අන්න සාමාන්‍ය තියෙන දෙයක්, ස්වභාවිකව ගමන් කරන දෙයක්. එතකොට අපි නොදැනීම ඇස් කතා කරනවා. අපි නොදැනීම ඔය මොලේ යම් යම් දේවල් ඔස්සේ මැනීමක් කළ ඉවරයි. අපි නොදැනීම අර එන ගඳ නහයට ගඳක් විදිහට දැනුන්නේ නැති වුණාට ඒ එන ෆෙරමෝන්ස් මොලේ ගැලපෙනවද නැද්ද කියලා පරීක්ෂා කළ ඉවරයි. පොඩි මේ හමුවීමක් තුළින්, පොඩි මේ කතා බහක් තුළින්. ඊට පස්සේ අර කෙමිකල්ස් සිස්ටම් එකට දැම්මට පස්සේ අන්න අමුතු ආකර්ෂණයක් ඇති වෙනවා. ඒතර කොහෙන්ද මේ ආකර්ෂණය ආවේ කිව්වොත් හරිම ප්‍රශ්නයක්නේ. මේ හිතලා කල්පනා කරලා ගත්ත ආකර්ෂණයක්ද මේක? එහෙම නැත්නම් ඊට එහා ගියපු කර්ම ශක්තියක් මත, ඊට එහා ගියපු ඥානමය ශක්තියක් මත ආපු ආකර්ෂණයක්ද මේක? ඒ විදිහ අපි නොදන්න විදිහට මේ මොලේ තුලින්, මේ ඥාන තුලින්, මේ කර්මය තුලින් කැල්කියුලේට් කරනවා. මෙයා තමයි නියම සහකරුවා, මෙයා තමයි වර්ගය බෝ කරන්න සුදුසු කියලා අන්න යම් කිසි ගණනය කිරීමක් කරනවා. කළ ඉවර වෙලා අන්න කෙමිකල්ස් ටික සිස්ටම් එකට ගැව්වට පස්සේ අන්න ඉතින් බැඳේ ආලෙන්. ඔයාගේ ඇස් දෙක දැකපු දවසේ ඉඳලා අන්න, නැත්තම් පළවෙනියට දැක්ක දවසේ ඉඳලා මෙන්න ඇතිවෙච්ච හැඟීම කියලා අන්න ප්‍රකාශ කරනවා. මේක නිසා තමයි මම බැඳුනේ, අරක නිසා තමයි මම බැඳුනේ කියලා කතා බහ කරනවා. නමුත් ඒ බැඳීම අපි මේ හිතලා ගත්ත එකක්ද, නැත්තම් අර ආපු එක ජස්ටිෆයි කරන්න කියන කතාවද කියලා බැලුවොත් ඒක හරිම ජෝක් එකක්. මේ ගොඩක් දේවල් අපි මේ හිතලා කල්පනා කරලා වචනවලට නගලා කියන්නේ මේ අර ආපු ඇබ්බැහිය සාධාරණීකරණය කිරීමක්. ඒක ජස්ටිෆයි කිරීමක් මිසක් ඒ වෙනුවට හිතලා කල්පනා කරලා ගත්ත තීරණ නම් නෙමෙයි ඕවා. ඒ වෙනුවට අන්න යම්කිසි නොපෙනෙන දෙයක් හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. කර්ම ශක්තියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. අර විදියට ඥානමය පසුබිමක් පිටිපස්සේ තියෙනවා. අපි නොදන්න කැල්කුලේෂන් එකක්, අපිට නොපෙනෙන කැල්කුලේෂන් එකක් තමයි ඔය සහකරුවෝ සහකාරියෝ හොයලා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වටපිටාවක අපි හිතමු අන්න අපි බ්‍රහ්මචරියක් සමාදන් වෙනවා, නැත්තම් කාමය වරදවා නොහැසිරීමක් සමාදන් වෙනවා. මෙන්න මේ විදියට යම් කිසි විදියක හිරකිරීමක් කරනවා. හිරකිරීමක් කරපු ගමන් අන්න මේ වටපිටාවට යොමු වෙලා තියුණු රාගය තමන්ගේ ඇතුළත හොල්මන් කරන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් හිතනවා මම පැවිදි වුණා නම් මේ වගේ සිතිවිලි මේ වගේ අදහස් එන්න බෑ. මම උපෝසත අටංග සීල සමාදන් වුණා නම් මේවා එන්න බෑ. මම කාමේ වර්ධවා නොහැසිරීමක් සමාදන් වුණා නම් මේ විදිය හැංගීම් එන්න බෑ කියලා. නමුත් අර සමාදන් වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔන්න ඕක ඇවිස්සලා එන්නේ. ඕක ආවේශ වෙලා එන්නේ. එතකොට ඒ ආවේශේ දැකීම මේ ප්‍රතිපදාවේ ඉදිරි ගමනක්. නමුත් ඒක හරිම වෙහෙස දනවන සුළුයි. ඒක හරිම පීඩාකාරී. ඒක අපිව මත් කරවන සුළුයි. නැවත නැවත මොනවා හරි පරීක්ෂණයකට, නැවත නැවත මොනවා හරි යෙදීමකට යොමු කරවන සුළුයි. ඉතින් ඒ වගේ දෙයක් හරහා ගමන් කිරීම ලේසි පහසු නෑ. ටිකෙන් ටික නැවත නැවත උත්සාහයෙන් කළ යුතු දෙයක්. කොහොමද කියලා කියන්න බැරි තරමට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. මෙහෙම කරන්න කියලා විසඳුමක් දෙන්න බෑ. කොහොම හරි බේරිලා ඉඳපල්ලා කියන වගේ අදහසක් තමයි දෙන්න තියෙන්නේ. මෙහෙම කරන්න කියලා මැජික් පිල් එකක් දෙන්න තියෙනවා නම් ඉතින් ඒක හරිම පහසුයි. නමුත් එහෙම පිල් එකක් දෙන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට කොහොම හරි කළා යැපිලා ඉන්න කියන විදිහේ පිළිතුරක් තමයි දෙන්න වෙන්නේ. එතකොට දැන් අර ඊයේ තරුණ වයසේ ඉන්න දුවෙක් ප්‍රකාශ කළා කියනවා මේ පිරිමි දරුවෝ දැක්කහම, පිරිමි ළමයි දැක්කහම මගේ හිතේ ඇතුළත කතාවක්, හිතේ ගැන නැඹුරුවක්, ආසාවක්, රාගයක් මතුවලා එනවා. ඒක හරිම කරදරයක් මට. ඉතින් මම හිතනවා මේ පිරිස් වලින් ඈත් වෙලා ඉඳියානම්, දුරස් වෙලා ඉඳියානම් මේ විදියට සිහින ලෝකවල අතරමං වීම නැති වෙයි කියලා. ඔන්න විදියේ ප්‍රකාශයක් සඳහන් කරනවා. මම මේ කිව්වේකෙන් හරි මට සහනයක් ලැබෙයි කියලා විදිහ ප්‍රකාශයක් කල්පනා කරනවා. ඉතින් ඔය තරුණ වයසට, ඔය පොඩි වයසට, ඔය හැඟීම් දැනීම් ඇති වෙන වයසට ඕවා එන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා නම්, ඕවා නොයා යුතුයි කියලා කෙනෙක් කියනවා නම් එයා බොරු කතන්දර. ඔය හැට පැනපු නාකින්ටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. එතකොට ඒගොල්ලෝ අර පොඩි දරුවෝ දිහා බලලා කියනවා, තරුණ වයසේ ඉන්න අර අලුත් හෝමෝන්ස් ටිකක් එක්ක අලුතෙන්ම ගනුදෙනු කරන්න පටන් ගත්ත කට්ටිය දිහා බලලා කියනවා, ඕක සුදුසු නෑ. ওই විදිහට පිරිමි ළමයි දිහා බලන එක සුදුසු නෑ. ওই විදිහට යම් යම් අසභ්‍ය වීඩියෝ බලන එක සුදුසු නෑ කියලා අන්නර විදිහේ අමුතු වැඩි බණක් කියනවා. නමුත් ඇත්තටම ඔය තරුණ වයසේදී ඔය අලිත් ඉන්ද්‍රිපත් වෙච්ච හැඟීම් පොදිය එක්ක ගනුදෙනු කරද්දී ඕවා බොහොම සුළු දේවල්. ඕවා බොහොම සුළු දේවල්. අන්න මේ හිතේ ස්වභාවය. එතකොට ඔය හැඟීම් පොදියත් එක්ක ගනුදෙනු කරමින් කොහොම හරි යැපිලා ඉන්නවා කියන එක සෑහෙන ලේසි පහසු වැඩක් නෙමෙයි. සෑහෙන අමාරු වැඩක්. පාමනට කටයුතු කරගෙන ඉන්නවා කියන එක, පමණකට යම් කිසි විදියක බේරිලා ඉන්නවා කියන එක සෙල්ලම් නෑ. ඉතින් එහෙම බේරිලා ඉඳීමක් ගැන කතා කරනවා මිසක් මේක සම්පූර්ණයෙන් සුද්ධ කිරීමක් ගැන කතා කරනවා නම් එයා ගැන කියන්න තියෙන්නේ ඔයා මේ හිතේ ස්වභාවය දන්නේ නෑ, ඔයා මේ තමන්ගේ ඇතුළත ස්වභාවය දැකලා නෑ. ඒ නොදැකීම තුලින් කරන භූත කතාවක් තමයි ඕක. පොඩ්ඩක් ඇතුළට එබිලා බලන්න. එබිලා බලපුවොත් දැක්කොත් පේනවා මේ හිතේ නිවැරදි ස්වභාවය. එහෙම කෙනෙක් කවදාවත් අර දරුවන්ට අර විදිහේ උපදේශක් නම් දෙන්න යන එකක් නැහැ. දරුවනි කොහොම හරි බේරිලා ඉඳපං, කොහොම හරි යැපිලා ඉඳපං. මොකද මේ වටපිටාව හැදිලා තියෙන්නේ ඕක පෝෂණය කිරීම සඳහා තමයි. ෆේස්බුක් ගියොත්, සෝෂල් මීඩියා ගියොත්, YouTube ගියොත් අන්න අර ඒ වීඩියෝ එකක පෝස්ට් එකක ඉස්සරහම පේන්න තියෙන්නේ මොකද්ද? අපි කියන්නේ thumbnails කියලා. දැක්ක ගමන් පේන්නේ මොකද්ද කියලා බැලුවොත් අන්න ඉතින් එතනීම ප්‍රශ්නේ ඉවරයිනේ. එතනීම ප්‍රශ්නේ ඉවරයි. මොකද්ද මේ ආකර්ෂණයේ කියන එක? ආයි නිකන් අර මවුස් එක අර නිකන් දැන් අර ඉස්සර නම් තියුනේ අර නිකන් බෝල මවුස්නේ. ඒවා නිකන් කොහොමත් නිකන් මෙහෙම 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 මෙහෙලා නිකන් කරකිලා යන ගතියක් තියෙනවනේ. නමුත් දැන් තියෙන්නේ මේ 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 ලේසර් මවුස්නේ. ඒකත් නිකන්ම නිකන් අර පින්තූරේ දිහාවට ඇදිලා යනවා අර බෝල නැති වුණත්. මවුස් එක නිකන් ඉබේටම ගිහිල්ලා ක්ලික් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි වැඩි වැඩියෙන් දකින්න තියෙන්නේ. යාර අවුරුදු 70ක විතර හොන්ත කාපු වීපු මාත් එක හරි යාළුයි මේ මහත්තයා. කපිත්තේ ඇවිල්ලා කියන ස්වාමීන් වහන්ස මට අවුරුදු 70යි. කන්න තියෙන කෑමවල ඔක්කොම කාලා තියෙනවා. කෑවට මොකද තාමත් වඳුරා බිමින්නම් යන්නේ නැත. අපි නැවකින් ගිහිල්ලා කොහේ හරි වරායකට එනකොට ගෑනු ටික පෝලින් හැදිලා බලාගෙන ඉන්නේ. ඇවිල්ලා නැවේ පදිංචි වෙලා රෙදි වනාගෙන කාල් ගත කරන නෑ. එපමණකට කාලා තියෙනවා. ලෝකේ මුහුදෙන් යන්න පුළුවන් යම් රටක් තියෙනවද? ඒ හැම රටටම ගිහිල්ලා තියෙනවා. එච්චර කාලත් තාමත් වඳුරා බිමින් ගමනක් නැත. ඔක තමයි හිතේ නියමාකාර ස්වභාවය. ඔක තමයි හිතේ නියම ප්‍රශ්නේ. ඉතින් මේ අඳුරාව බිමින් අරන් යනවා කියන එක සෙල්ලම් නෑ. කොහොම හරි බේරිලා යැපිලා ඉන්නවා කියන එක සෙල්ලම් නෑ. මොනවා හරි උපක්‍රමයක් හදාගෙන, මොන විදිහේ දේවල් ටිකක් හරි හදාගෙන අන්න උත්සාහයක් දරන්න අවශ්‍ය වෙනවා. ඒ දවස්වල මට මතකයි අව විස්කෝලේ යන කාලේ ඔය වගේ පරීක්ෂණ තරම් කාලය වැය කරපු පරීක්ෂණ වෙන මොකක්වත් නැති තරම්. ඔය අපේ ජෙනරේෂන් එකේ තමයි සාමාන්‍ය ඉන්ටර්නෙට් කියන ඒවා නිකන් පරිභෝගය සඳහා පාවිච්චි සඳහා ආපු කාලය තමයි ඔය. ඒ නගඩ ඉස්සර තියෙනවා ඩයල් අප් මොඩම්ස් කියලා જાතියක්. ඕක නිකන් ස්ටාර්ට් කරනකොට නිකන් අර ජෙනියක් ස්ටාර්ට් කරනවා වගේ සද්ද එනවා. ඉතින් මහා රාත්‍රී අන්න සද්දේ නොඇසෙන ගානට ඉතින් ඔවා තමයි කරන පරීක්ෂණ. ඔවා තමයි කරන පරීක්ෂණ 52 kbps ද කොහෙද? ඒකෙන් ලෝඩ් වෙන්නම යනවා විනාඩි 10ක් විතර. නමුත් ඉතින් ඔන්න ඉස්කෝලේ යන කාලේ කරපු වැඩ. ඉතින් ඔය පරීක්ෂණ එක්තරා විදියක ඉතින් ස්වභාවිකයි. ඔය වයසට ස්වභාවිකයි. මන් දන්නේ ඒක නිසාමද කොහෙද කියලා. හෝමාගම වාර්තා වෙලා තියෙනවා Google search engine එකේ වැඩියම sex කියන වචනේ මුළු ලෝකෙම search කරලා තියෙන්නේ හෝමාගම කට්ටිය තමයි. එහෙම කිව්වට මොකද මම කියන්නම් තව නොදන්න කාරණාවක්. නොදන්නේ උන් තමයි ওই වචනෙන් search කරන්නේ. දන්නේ උන් ওই වචනෙන් search කරන්නේ නැහැ. අර නිකන් මේ මොනවද කියලාවත් දන්නේ නැති උන් තමයි ওই වචනෙන් search කරන්නේ. දන්නේ උන් ওই වචනෙන් නෙමෙයි search කරන්නේ. ඔන්න වැඩේ. ඉස්සර ඉස්කෝලේ යන කාලේ අර ගංගොඩවිල තියුණා ෆිල්ම් හෝල් එකක්. ඒකේ පෙන්වන්නේ වැඩිහිටියන්ට පමණයි. ඉතින් මෙතනින් යනකොට හැමදාම නිකන් හරි භක්තියකින් තමයි යන්නේ. නිකන් අර කෝවිලක් ගාවින් යනවා වගේ හැඟීමකින් තමයි යන්නේ. ඕක අවුරුදු ගානක් තිවිලා අපි ඉස්කෝලේ ගිහිල්ලා අහවර වෙන කාලේ වගේ වෙනකොට මේක කඩලා දැම්මා කාර් සේල් එකක්. කොල්ලොන්ගේ සාපි වෙන නිසාමද කොහෙද? ඒකත් බංකොලොත්. ඔය වගේ වටපිටාවක ඔය වගේ දේවල් අත්දැකීමින් අපි කොහොමද මේ ගමන යන්නේ, කොහොමද මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන්නේ කියන එක ආර්ය පරීක්ෂණයක්. නොකියන්න හේතුවක් නැහැ. ඕවා තමයි නියම ප්‍රශ්න. ඔයාට මුණ දෙන්නේ නැත්තම්, ඔයා පිළිබඳ කතා බහ කරන්නේ නැත්තම්, ඔයාට විසඳුමක් තමුන් තුලින් හොයාගන්න උත්සාහ කරන්නේ නැත්තම් ඒ ජීවිතේ ඉතින් අර සංසාර ගමන දිහාවට යන ජීවිතයක්. සත්තුත් ඕක තමයි කරන්නේ. අපිත් ඔන්න හැසිරෙන්නේ ඔය මෛතුන ධර්මය පෙරටු කරගෙන තමයි. මිනිස්සුන්ගෙත් ගමන තියෙන්නේ ඕක පෙරටු කරගෙන තමයි. ඉස්සර අපේ මම වැඩ කරපු දැන මනුස්සයකින්දේ ඒ මනුස්සයාගේ තියෙන අමුතුම දර්ශනයක්, ෆිලෝසොෆි එකක්. මොකද්ද? අන්න ලිංගය කේන්ද්‍ර කරගත්ත ෆිලෝසොෆි එකක් තමයි තියෙන්නේ. රැකියාවල් කරාද, අධ්‍යාපනය කරාද, වෙන මොනවා හරි දේවල් කරාද, ඔක්කොම කරලා තියෙන්නේ මෙන්න මේ පෝෂණය කිරීම සඳහා. මේකට අවශ්‍ය කටයුතු ටික සම්පාදනය කරලා දීම සඳහා, ඒකට අවශ්‍ය දේවල් ටික ලං කරලා දීම සඳහා අන්න ඒ විදිහේ ෆිලෝසොෆි එකකින් කටයුතු කරනවා. දැක්කොත් කතා කරොත් අන්න ඉතින් සබ්ජෙක්ට් එකට තමයි එන්ටර් වෙන්නේ. මොකද ඒක තමයි යාගේ ෆිලෝසොෆි එක. ඉතින් එහෙව් ලෝකෙක අන්න අපි කොහොමද ටික ටික මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? ඉතින් අර ශික්ෂාපදයක් සමාදන් වෙච්ච කෙනෙක්, මේ විදිහට භාවනාවකට යොමු වෙච්ච කෙනෙක් අන්න දකිනවා අර ක්‍රියාවලිය නැවැත්වුවට මොකද හිත තුලින් ඊට වැඩිය වෙහෙසක් නැగిලෙනවා. හිත තුලින් ඊට වැඩිය පෙරලියක් නැగిලෙනවා. හිත තුලින් ඊට වැඩිය ආශාවක් නැగిලෙනවා. ඒතකොට ඒක ස්වභාවිකයි. අපි මොකද කරන්නේ? ඒකට නැවත නැවත මුහුණ දෙනවා. ඒ තුලින් නැවත නැවත සිහිය පිහිටවගෙන කටයුතු කරන්න, හුස්මක් බලන්න, පියවරක් බලන්න උත්සාහ කරනවා. එතකොට ඔය හැඟීම් අයින් කරන්න නම් යන්න එපා. ඒ වෙනුවට තියේවා. තියේවා බේරිලා යන්තම් කොහොම හරි යැපිලා තියේවා. ඔය හිතවිලි අයින් කරන්න නම් යන්න එපා. මගේ හිතට රාගය නොනැගේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න බැරි තරම් බරපතල ප්‍රශ්නයක් ඕක. කෙනෙක් කියනවා නම් මේ භාවනා කරනකොට මේවා එන්න බෑ, මේ හිතට මේවා එන්න බෑ කියලා, ඒක බොරු කතන්දරයක්. ඒ කීම තුළින්ම තව තව වැඩි වැඩියෙන් ඉන්ධන ලබා දීමක් තමයි මේ කරන්නේ. ඒක නිසා ඒවත් බාර ගන්න. ඒ ස්වභාවත් ඔය හිතේම විකෘති තමයි. රාගය කියන එකත් ඔය හිතේම ස්වභාවයක් තමයි. ඒක බාර ගන්න. ඒක බාරගෙන අන්න ටිකක් එයාටත් ඉන්න දීලා ඒ අතරින් සිහියක් පිහිටව ගන්න, ගමනක යෙදෙන උස්මක් බලන්න උත්සාහ ගන්න. එයාත් එක සටනට යන්න හොඳ නෑ. ඒ වෙනුවට එයත් තියේවා. එහෙම නැත්තම් අපි නිකන් බොරු නිකන් වලිගේ හපාගෙන දැඟලිල්ලක් තමයි කරන්නේ. රිදෙනවා රිදෙනවා කියන මොකද රිදෙන්න හේතුව අන්න වලිගේ තමයි හපලා තියෙන්නේ. වලිගේ හපන එක පොඩ්ඩක් නැවැත්වන රිදීම අඩු වෙනවා. ඉස්සර කාලෙක කෙනෙක් ඇවිල්ලා එන නිකන් අභීත ප්‍රකාශයක් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සරහා කරනවා. මොකද්ද කියනවා? ස්වාමීන් වහන්ස මම මේ භාවනාවට ආවේ මේ විදිහේ කෙනෙක්. මම දැක්කනේ ස්වාමීන් වහන්ස අවුරුදු 16ක විතර ගෑනු ළමෙන්. වෙනදා මම ඒකට හිත් බඳිනවා. වෙනදා මම ඒකට ඇල්මක් ඇති කරගන්නවා. නමුත් මම අද මේ විදිහට බලා ඉන්නකොට මට පේවුණා අර ගෑනු ළමයාගේ අත්පය දිය වෙලා, කුණු වෙලා, විකෘති වෙලා, අසුබ වෙලා, නැති වෙලා ගියා කියලා නිකන් එන්න සභාවක එන්න නිකන් ගම්බීර ප්‍රකාශයක් කරන ලොකු සයිනස් ගන්නේ මේ ඵලයන් යක යන්න බොරු කියවන්නේ නැතු. ඒක මේ තමන්මම රවටාගත්ත අනුන් අත රවටන ප්‍රකාශයක් නිසා ඔයිදී කතන්දර බොරු කතන්දර. ඔක ආවයිස් මුදුනට ගැහුවාම ඔය ප්‍රකාශ කරපු කෙනාම ගිහිල්ලා අන්න මොකද වෙන්නේ? තියෙන ශික්ෂාපද ටික ඔක්කොම කඩාගෙන යන ගාන්ට එනවා. ඒක නිසා වැඩිය සිංහනාද කරන්න යන්න පුළුවන් ඒරියා එකක් නෙමෙයි ඕක. පැවිද්දෙක් මම හිතන්නේ ඒක හොඳ ආකාරවම දන්නවා. මොකද පැවිද්දෙක් මේ ප්‍රශ්නෙට නිවැරදි මුහුණ දීමක් සිද්ධ කළා තියෙනවා. පිස්සුවක් විදිහට තමයි පිට දාන්නේ. ද්වේෂයක් විදිහට තමයි පිට දාන්නේ. නමුත් විමසීමක් කරොත්, තමන් ගැන නැවත නැවත පරීක්ෂා කරොත් අන්න දන්නවා මේ සියල්ලට හේතු කාරණා මොනවාද. ඒකනේ ඔය සමහරු ගිහි වෙන්නේ. ගිහි වෙලා හොඳට පෞල් ජීවිත ගත කරගෙන හොඳට රැකී රක්ෂා කරගෙන මුකුත් ගැටලුවක් නැතුව ඉන්නවා. පැවිදි වෙලා ඉන්නකම පිස්සු. නිකන් දේසි පාතුනේ බරපතල පිස්සු. අන්න අර බේත ඒ වට්ටෝරුව ගානට වැටුණ ගමන් කිසි අවුලක් නැහැ. අන්න පිස්සුව සමනේ වෙනවා. ඉතින් ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට අපි හිතමු දැන් ටිකක් සිහිය පිහිටව ගත්ත කෙනෙක් ටිකක් සිහියක් කියන දෙයක් හරියට අඳුනගත්ත කෙනෙක්. අනේ යම්කිසි විදිහක කාලයක් ගත කරනකොට මෙන්න මේ අපි කියන්නේ භාවනාවේදී තමුන්ට මේ ප්‍රශ්නේ විතක නිවැරදි ආකාරයෙන්ම මුහුණ දෙන්න වෙන අවස්ථාවක් එන්න පුළුවන්. දැන් මෙච්චර කල් මග ඇරෙන්නේ නමුත් ඔන්න එකපාරට මේ රාග සිතුවිලි, කාම සිතුවිලි, නොයෙකුත් අතීතේ කෙරපු කරුවාවල්, කරන්න බලාපොරොත්තු වෙන කෙරුවාවල් ඔක්කොම හිතට නැගිලා ඇවිල්ලා පීඩා දෙන්න ගන්නවා. ඒතර මේ තැනත්තා සහලවල යනවා සමහර විට. මේ තැනත්තා කල්පනා කරනවා මගේ මොකක් හරි සීලේ අඩුපාඩුවක්ද, මගේ මොකක් හරි සද්ධාවේ අඩුපාඩුවක්ද, මගේ මේ ප්‍රතිපදාව මට වැරදිලාද කියලා හිතන ගානට යන්න පුළුවන්. දැන් පහුගිය දවසක මාත් එක්කනේ මම මේ අටසිල් සමාදන් වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ මේ මුකුත් අහන්න නැති ගානට විකාර වෙලා ගියා. ඉතින් මං ගිහිල්ලා පන්සිල් සමාදන් වුණාලු. දැන් ආව අටසිල් සමාදන් කරන්න බැරිද කියලා අහනවා. චරකට බීතිකාවක් අවිශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අන්න විවේකීව පොඩ්ඩක් ඉඳලා බැලුවොත් මේක මේ භාවනාවේ වැරදීමක්, ප්‍රතිපදාවේ වැරදීමක් නෙමෙයි. ඇතරම් ප්‍රතිපදාව ඉදිරි ගමනක්. මොකද්ද අන නියම ප්‍රශ්නේ ඉස්මතු වෙලා එනවා. ඒ නියම ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න පුළුවන්ද කියන පරීක්ෂාව මතුවෙලා එනවා. ඒ අවස්ථාවේදී අන්න ශක්තිය තියෙන කෙනෙක්, ශ්‍රද්ධාව තියෙන කෙනෙක්, වීරිය තියෙන කෙනෙක් මොකද කරන්නේ? අන්න මේ එන රාගෙට, මේ නැගිලා බුරබුරා ඇවිලෙන රාගයට අන්න එන්න දෙනවා, මුහුණ දෙනවා. මුහුණ දීලා බලනවා කොහොමද මේක ස්වභාවි, කොහොමද මේකේ කටයුත්ත. අන්න ඉතින් පැයක් පරියන්කේ ඉඳියා නම් පැය පුරාවට සමහර විට වැඩ කරන්නේ මේ හිතුවිලි. මේක භාවනාවක්ද නැත්නම් පපංචයක්ද, මුලාවක්ද කියන තරමට සැක සංකමතු වෙන්න පුළුවන්. නමුත් එහෙම නැවත නැවත මුහුණ දෙනකොට සමහර විට සති ගණන්, මාස ගණන් මුහුණ දෙනකොට දවසක මේ තැනැත්තර තේරෙන්න ඉඩ තියෙනවා. අන්න අර විදියට බුර බුරා ඇවිලෙච්ච ගින්නක් වගේ තියුණ මේ ගින්න දැන් ඉස්සර තරම් ප්‍රබල නැහැ. ඉස්සර තරම් හිත් බඳින්නේ නැහැ. ඉස්සර තරම් ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ වගේ හැඟීමක් මෙයා තුලින් මෙයා අත්දකින්න ඉඩ තියෙනවා. අන්න ඒ දැක්ම දැක්කොත් අන්න නියමාකාර මේ හැඟීම් හරහා යාමක් මේ තැනත්තට ජීුණු කරගන්න පුළුවන්. දැන් ඔක මම වෙන විදිහකට කියනවා. දැන් ඊයේ කෙනෙක් කියනවා ටෙලි ඩ්‍රාමා බලනවා ඇබ්බැහි ගැන කියනවා. ඉතින් එහෙම කියලා කියනවා මේම මේ ටෙලි ඩ්‍රාමා බලන්න නම් හරි කරදරේ, මේ ඇබ්බැහි නතර කරන්නේ කොහොමද කියලා අහනවා. මං කෝවා එක ඇබ්බැහියක් තියෙන එකනේ ඔතන ප්‍රශ්නේ. ඇබ්බැහි හතර පහක් හදාගන්න, ඒ ඔක්කොම පමණට තියාගන්න. එකෙක් ලොකු වෙනකොට අනිත් ඒවුන් ටික උස්සලා මේකට ගහලා බලන්න. අන්න ඇබ්බැහි සමබර කිරීමක් කරන්න අපි උත්සාහ ගන්නවා. ඇබ්බැහි නැති කරලා අයින් කළා දාන්න ඕනේ නැහැ. තියෙන්න ඕනේ මොන මොන හරි ටිකක් තියෙන්න ඕනේ. හදිස්සියකට හප හප ඉන්න, වික වික ඉන්න මොන හරි ටිකක් තියෙන්න ඕනේ. එතකොට ඉස්සර මට දෙන හොඳ ඇබ්බැහියක් මොනවාද? ටීවී ෂෝස්. හරි ආසයි, හරි ලස්සන බලනවා. ඔන්න එක එපිසෝඩ් එකක් විනාඩි 45යි, සීසන් එකකට එපිසෝඩ්ස් 24යි, සීසන්ස් 10යි. පළවෙනි පාර බලනවා, දෙවෙනි පාර බලනවා, තුන්වෙනි පාර බලනවා, හතරවෙනි පාර බලනවා, පස්වෙනි පාර වගේ බලනකොට තේරෙනවා දැන් නම් බලන්න ටිකක් අමාරුයි වගේ. දැන් නම් නිකන් අද්ද අද්ද ඉස්සරහට ඇද ඇද තමයි බලන්නේ. අර හොඳ හොඳ කැලි ටික විතරක් බලනවා. තව ටික කාලයක් බලනකොට 6-7 පාරක් 8-9 පාරක් බලනකොට තේරෙනවා දැන් හොඳ කැලි ටිකක් බලන එක එපා වෙලා. ඔන්න ඒ පරිවර්තනේ තියෙනවානේ. ඕක වෙන්නේම නොබලපු එකකට කවදාවත් ඔය පරිවර්තනේ එන්නේ නැහැ නේ. බලලා 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 තිත්ත වෙනකම් බලලා තමයි ඔය පරිවර්තනේ එන්නේ. එතකොට අන්න මොකක් හරි යන්තම් ශික්ෂාපද ටිකක් සමාදන් වෙලා යන්තම් භාවනාවක් කරගෙන කාලෙත් එක්ක අන්න ඒ මුහුණ දෙන්න අවස්ථාව එළඹුණාම මේ තැනත්තා අන්න පලා යන වෙනුවට මොකද කරන්න තියෙන්නේ? අන්න අර හරි වරක් බලනවා, දෙවරක් බලනවා, තුන්වරක් බලනවා කියන විදිහට අර හිත තුලින් එන වෙහෙස, හිත තුලින් එන පීඩාව, හිත තුලින් එන ඒ ඇවිස්සීමට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙනකොට තේරෙනවා අන්න එක රැල්ලක් ගියා, දෙවනි රැල්ලකුත් එනවා මෙන්න, දෙකකුත් ගියා, තුනකුත් එනවා මේක. ඔහොම රැලි කීපයක් යනකොට තේරෙනවා අර පළවෙනි රැලි තරම් ප්‍රබල නැහැ. දැන් අර හිතවිලි ආවට මොකද ඉස්සර තරම් හිත් බඳින්නේ නැහැ. දැන් හිතවිලි ආවට මොකද දැන් අර මුළු ස්ටෝරියම එන්නේ නැහැ. ඒ වෙනුවට අර චූටි කෑල්ලක් දෙකක් නිකන් අර හිත් අලවපු කෑල්ලක් දෙකක් පමණක් නැවත නැවත බිඳින ගතියක් තියෙනවා. අන්න ටික දවසක් යනකොට ඒ කෑලි ටිකත් අන්න විඳින්න බැරි ගතියක් තියෙනවා. ඔන්න ඔය විදිහට යම් කිසි අමුතු විදිහේ පරිවර්තනයක් තමයි වෙන්නේ. මොකද්ද මේ ඉන්ධන නැති වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඉන්ධන තියෙනවා, බඩු තියෙනවා, නමුත් ඇවිලෙන ස්වභාවය ටික ටික අඩු වෙලා යනවා. අර මුලින් නිකන් මුළු ගිනි කූරකින් මුළු කැලිෆෝනියාවම ගිනි ගන්න ගානට තියුණ ගින්නක් අන්න දැන් ටික ටික ගිනි කූර ගැහුවාට මොකද වැඩිය ඇවිලිලා පත්තු වෙන්නේ නැහැ කියන ස්වභාවය තියෙනවා. ඒක කාලෙත් එක්ක වෙන පරිවර්තනයක්. හැබැයි කාලෙත් එක්ක වෙන පරිවර්තනයක් කියලා කිව්වට මේ ප්‍රතිපදාවේ ඇදිලා එනකොට මුහුණ දෙන්න අවස්ථාවක් ආවොත් හැකි වමනට මුහුණ දීලා බලන්න. තාම හොඳ නෑ, තාම බෑ, තව අවුරුදු 10ක් 15ක් යන්න ඕනේ, එහෙම එකක් නෑ. සමහර කෙනෙක් සති දෙක තුනින් වුණත් ඕක මුහුණ දෙන තත්වයකට දියුණු වෙන්න පුළුවන්. හැබැයි මුලින් ස්ථාවර වෙලා ඉන්න ඕනේ. සිහියක් පිටව ගන්න කොහොමද, මොකද්ද මගේ ආරක්ෂිත භූමිය, උස්මද පියවරද කියන හැඳිනීම කරගෙන යම් කිසි ආරක්ෂක වැටක් වටපිටාවේ හදාගෙන ටිකක් ශක්තියක් දියුණු කරගෙන අන්න ටික ටික අර නිවැරදි ප්‍රශ්නෙට මුහුණ දෙනවා. මුහුණ දෙනකොට දෙනකොට තේරෙනවා අන්න අර ගින්නේ ස්වභාවයේ යම් කිසි වෙනසක් මතුවෙලා එනවා. මග අරින කෙනාට නම් ඒක තේරෙන්නේ නැත. වරෙන් ඇවිල්ලා තියෙන ඇවිස්සිලි ටික ඔක්කොම අවසලා ඵලයන් කියන මුහුණ දීමක් කරනවා නම්, මේ විදිහට නැවත නැවත උත්සාහවත් වෙනවා නම් අන්න ඒ කෙනාට දකින්න පුළුවන් කාලෙත් එක්ක මෙන්න මේ විදිහේ පරිවර්තනයක් වෙනවා කියලා. මේ විදිහේ වෙනසක් මාතුල ඇති වෙනවා කියලා. නැත්තම් මුල පුරුදු නැති කෙනෙක්, උත්සාහය හරියට ස්ථාපනය කරගත්තේ නැති කෙනෙක් වගේ දේවල් කරන්න ගියාම එයා වෙන අකරතැබ්බ වලට වැටෙනවා. මම දවසක් වුණා ඔය අර ඊයේ තියෙන වැඩසටහනද කොහෙද මේ තරහාපු වෙලාවට නිකන් රාගෙ ටිකක් දාලා බලන්න කියලා. ඉතින් බොඩි එකේ පස්සේ දවසක ලියලා වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා නම් තමයි, කිව්වා කොරා තමයි, කොරාට පස්සේ අන්න තරහා ගින්න නම් නිවුනා. හැබැයි තව කැලයක් පත්තු වෙලා ගියා. ඒක අරිට වැඩි අමාරුයි කියලා හිතුණා කියලා කියනවා. ඉතින් ඕම තමයි, ඒක ටිකක් පුහුණුවේ මදිකමක් තියෙන්නේ. එක ගින්නක් ගන්නකොට තව ගින්නක් ගහනවා නම් අර ප්‍රතිගින්නක් දෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේත් කියනවා මේ ගින්නක් ඇවිලිලා එනවා නම්, ලැබු ගින්නක් ඇවිලිලා එනවා නම් ප්‍රතිගින්නක් දීපල්ලා. ඒක හැබැයි පාලිත තත්ත්වයට තේ. ඒක හැබැයි සුදුසු තත්ත්වයට තේ තමයි දෙන්නේ. දැන් ඔය ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් වලින්ම ගිහිල්ලා ඔය කැලෑවැල් ගිනි තියන්නේ. මේ නම් නෙමෙයි, මෙහෙ ඉතින් ඔය ලැබු ගිනි ප්‍රශ්න එච්චර නෑනේ. තියෙන රටවල් වල අන්න මොකද කරන්නේ, ගිනි තියනවා. ඒගොල්ල කොටසක් තෝරගෙන ඒක වෙන් කරගෙන ඒක ගිනි තියනවා. මොකද හේතුව, අර මහා ලැව් ගින්නක් එන එක වළක්වන්න. ඒ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට තියෙන්න ඕනේ පොඩි පොඩි නිකන් ඇබ්බැහි ටිකක් තියෙන්න ඕනේ. රාගය පිළිබඳ ඇබ්බැහි ටිකක්, ද්වේෂය පිළිබඳ ඇබ්බැහි ටිකක්, මතක් කරගත්ත ගමන් අන්න ඉරිසියා හිතෙන ඇබ්බැහි ටිකක් වගේ තියාගෙන ඉඳිහම මොකද වෙන්නේ, අන්න එක එක ආපු වෙලාවට ඒකට ගහනවා අනිත් ඒවා ටික උස්සලා. හොඳ ටිකක් නිකන් අර පොඩ්ඩක් නිකන් කබඩ් එකේ දාගෙන තියා ගන්න ඕනේ. අන්න සිදුවීම් ටිකක්, හොඳ සිදුවීම් ටිකක්, ඇවිලිලා යන ටිකක් තියාගෙන ඉඳලා අන්න එක එක ආවහන අර වෙන්න කොහෙවත් තියෙන එකක් කරන් පත්තු කරනවා. එතකොට මොකද වෙන්නේ, අර ගින්න නිවෙන, අලුත් ගින්නක් ඇවිලිලා යනවා. ඔන්න ඔය විදිහේ යම් යම් උපක්‍රම කරමින් කොහොම හරි ඇපිලා ඉඳීමක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව හරියට මේම කරත් මේම කරා නම් හරි කියන දෙයක් කතා කරන්නත් බැරි තරම් බරපතලට මුල් ඇදපු ප්‍රශ්නයක් තමයි ඔක. එතකොට අන පහුගිය දවසක කෙනෙක් කියනවා, ස්වාමීන් වහන්ස මම මේ කාන්තාවගේ අංගපසංග පරීක්ෂා කරන ගතියක් හරියට තියෙනවා මගේ. මම වැඩියම පරීක්ෂා කරන්නේ පියයුරු තමයි. මේක මහා කරදරයක් වෙලානේ තියෙන ස්වාමීන්ස, මේක බලන්නකො මහා හැබ්බැහියක් වෙලානේ තියෙන කියලා කියනවා. මං ඕකට කියන්නේ පිරිමි ගතිය කියලා, පිරිමි ස්වභාවය කියලා තමයි ඔකට කියන්නේ. වෙන මුකුත් වෙන නමක් නැහැ. අර ඒකනේ අර සෙන් කතාවක තියෙන්නේ. මාස්ටර් කෙනෙක් තමුන්ගේ ගෝලයාට ඔක්කෝම තියෙන ශිල්පටික කියල දුන්නලු. කියල දීලා කිව්වලු හරි දැන් ඕන යකෙක් ඕන එකෙක් උඹට මට්ටු කරන්න පුළුවන්. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ප්‍රශ්නේ? අන්න ලයේ මෘදු අං තියෙන සතු ජාතියක් ඉන්නවා. අන්න උන් ටික ගාවට නම් යන්න එපා. දුරස් වෙලා ඉන්නපා. ඒකට නම් හරින මන්තරයක් මට කියලා දෙන්න හැකියාවක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේත් අපි මේ කතා කරපු මවක් පුතෙක් එන්නේ සූත්‍ර දේශාවේ සඳහන් කරනවා, ස්ත්‍රියක් උඹලට දකින්න නොලැබේවා. ස්ත්‍රී කටහඬක් උඹලට ඇහෙන්න නොලැබේවා කියලා සඳහන් කරනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ආන ස්වාමීන් බැරි වෙලාවත් ඇහුනොත්, බැරි වෙලාවත් දැක්කොත්, අන්න එහෙම වුණොත් කතා බහකට අවස්ථාවක් නොයේ දේවා. බැරි වෙලාවත් කතා කරොත්, බැරි වෙලාවත් මේ විදියට අවස්ථාවක් ලැබුණොත්, එතකොට අන්න කතා බහ කෙටි වේවා. ඊට පස්සේ එහෙමත් බැරි වුණොත් අනේ එහෙනම් ඉතින් සිහිය පීඩ ගනින්, කොහොම හරි බේරිලා ඵලයන් ගෙල කියනවා. ඉතින් ඒ විදිහේ දෙයක් පිළිබඳ තමයි මේ කියන්නේ. කියනවා ආයුධයක් අරගෙන බෙල්ල ගහලා දාන්න බලයින්න පුරුෂයා එක්ක කතා කරනවා. පෙනේ පුප්පගත්ත නයා එක්ක සෙල්ලම් කරනවා. නමුත් මේ විදිහේ පරීක්ෂණයකට යමු වෙන්න එපා. මේ විදිහේ පරීක්ෂණයකින් දුරස් වෙලා ඈතට වෙලා අන්න ටික ටික යම් කිසි විදිහක ශක්තියක් දියුණු කරගෙන තමයි මේ වගේ පරීක්ෂණයකට එළඹෙන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර අපි ඒකට හසු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. කරදර බාධක ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇති වුණත් එතනින්, අඩුපාඩු වුණත් එතනින් වැඩේ අහවර වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ. මේක මේ ටිකෙන් ටික යන ගමනක් ගැන මේ කතා කරන්නේ. එක දවසෙන්, සතියෙන් දෙකෙන්, මාසෙන් දෙකෙන් විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට අඩුපාඩුවක් වුණොත්, හරි අඩුපාඩුවක් වුණා මං ඉදිරියේදී හදා ගන්නවා, හෙටත් ඒ අඩුපාඩුම වෙනවා, හරි ඒකත් වුණා මම අනිද්දාට හදා ගන්නවා කියන ගමනක් තියෙනවා. එහෙම නැත්නම් අයියෝ වැරදුනා, අම්මෝ බෑ, ආපහු බෑ, දැන් ඔක්කොම ඉවරයි කියන ගානකට යන්න ඕනේ නෑ. ඒ වෙනුවට වැරදි නිවැරදි කරගන්න ක්‍රමවේද තියෙනවා. ටිකෙන් ටික, පියවරෙන් පියවර, ටික ටික ශක්තිය දියුණු කරගන්න ඕනේ. අර මහා ඇබ්බැහි එක දවසින් නවත්තන්න බෑනේ. අර කියනවා මේ බේබද්දෙක් ඉන්නවා. ඒ බේබද්දට කෙනෙක් ඇවිල්ලා කියනවලු, හරි ඔයා ඊට පස්සේ බොන්න එපා, බොන එක නවත්තන්න, බොන එක ඔයාට හොඳ නෑ කියලා මේ විදිහට කියනවලු. ඉතින් මේක මේ කරන්න පුළුවන් වැඩක්ද කියලා අහනවා. එහෙම නෙමෙයිනේ බේබද්දෙට කියන්න ඕනේ. බේබද්දෙට කියන්න ඕනේ ඔයා එක දවසක් නොබී ඉන්න, එක දවසක් නොබී ඉන්න පුළුවන්ද ඔයාට? අන්න මොකද වෙන්නේ? අර ඇබ්බැහිය පොඩ්ඩක් පහුරු ගෑවා. ඊට පස්සේ කියනවා, හරි දැන් දවස් දෙකක් නොවී ඉන්න පුළුවන් ද ඊළඟ සතියේ? අන්න තව පොඩ්ඩක් පහුරු ගෑවා. අන්න ඔය විදිහට තමයි ඇබ්බැහියකින් මුදවන්න පුළුවන්. එහෙම නැතුව දවසින් අද හිත මම බොන්නේ නෑ කියලා කිව්වොත් මොකද? ඌ පවුවද අඩි ගිහිල්ලා බොනවා වෙනදටත් වැඩිය තරමට. ඒක නිසා අන්න ඒ විදිහේ වෙනසක් අපි ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? ක්‍රමානුකූල ගමනක්. විශේෂයෙන් මෙච්චර මේ මුල් බහැපු දෙයක් ගැන කතා කරනකොට ටිකෙන් ටික, පියවරෙන් පියවර, චුට්ට චුට්ට නිවැරදි වෙන්න උත්සාහ කරනවා. අර හැමදාම ඇවිදලා පුරුදු සර්කිට්ස් තියෙනවනේ, පාරවල් තියෙනවනේ, අඩි පාරවල් තියෙනවනේ මොලේ ඇතුලේ. ඇවිදින්න ඇවිදින්න මොකද වෙන්නේ? ඒක නැවත නැවත ස්ථාවර වෙනවා. අඩි පාරක යනකොට යනකොට මොකද වෙන්නේ බලන්නකෝ. පාර ටික ටික ලොකු වෙනවා. කරත්ත පාරක් ගන්නට උනත් ලොකු වෙන්න පුළුවන්. එතකොට ඔය වගේ දේවල් හොඳට මේ තාර දාපු පාරවල් ගන්නට ලොකු වෙච්ච ඇබ්බැහි තමයි ඔවා. එතකොට බලන්න මේ පාරෙම යන්නේ නැතුව මට පුළුවන්ද මීට වැඩිය ශරීර සෞඛ්‍යයට හොඳ පාරක යන්න? දවසක් යනවා නිකන් වැරදිලා වගේ. ඊට පස්සේ අන්න ගියාම මොකද වෙන්නේ? අර ඒ එක යෑමෙනුත්, එක දවසක් ඒ වැලකීමෙනුත් මොකද වෙන්නේ? අර මහා තාර පාරක් වගේ තියෙන පාර පොඩ්ඩක් දුර්වල වෙලා අන්න අර අලුත් පාර පොඩ්ඩක් ශක්තිමත් වෙනවා. ඕක තමයි ඔය මොලේ තියෙන කතන්දරේ. ඇවිදින ඇවිදින පාරව ශක්තිමත් වෙනවා. ඇවිදින් නැතුව පාවිච්චි නොවී තියෙන දේවල් ටික ටික දුර්වල වෙනවා. නැත්තම් හිත තුල තියෙන ඇබ්බැහි කියලා කිව්වත් හරි. මේ මොල කතන්දර කිව්වම අලුත් කට්ටිය නිකන් වැඩිය බාර ගන්නවනේ. බ්‍රේන් ස්කෑන් එකකින් බලන්න පුළුවන් කියලා කියනවානේ. ඒකින් ද අපි එහෙම කියමුකෝ. එතකොට අන්න අර හැමදාම ගිහිල්ලා පුරුදු පාරවල් එනුවට අලුත් ඇඟට ගුණ හෙල්ති පාරවල් ටික ටික පුරුදු කරන්න. යන්න යන්න මොකද වෙන්නේ, අර පාර දුර්වල වෙනවා, අලුත් පාරකට අවස්ථාව ලැබෙනවා. මාසෙකින් මාස කීපයකින් අවුරුදු කීපයකින් දකින්න පුළුවන් දැන් නම් අර පාර සෑහෙන දුර්වලයි. තාමත් ඔන්න යන්න පුළුවන්, අවශ්‍ය නම් යන්නත් පුළුවන්. නමුත් තියුණ හැටියට තාර පාරක් වගේ දැන් අඩි පාරක් ගන්නට අඩු වෙලා ඇවිල්ලා කියන වෙනසක් තමුන්තුලින්ම අත්දකින්න පුළුවන්. අන්න ඒ වගේ වෙනසක් අත්දැකීම සඳහා අද දින මේ කරපු කතා බහත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් අප වෙනුවෙන් දේශනා කරා. ඒට පාදක වුණේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ගමනක යෙදෙන වෙලාවේදී ස්වාමීන් බුදුන් වහන්සේට මේ ඉබේම පහළ වූ සිනහවකට හේතු පාදක වෙච්ච කාරණාව විමසීමේදී මොකද්ද හේතුව කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ විමසුවා. එතනදී පෙන්වුවා මේ අතීතයේ හිටපු කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලයේදී හිටපු ගවේෂී නම් උපාසක තෙමේ 500ක් පිරිවර සමග පන්සිල් රකින කෙනෙක් බවට පත් වෙන. මුලින්ම කොහොමද මේ ගවේෂී කියන උපාසකයාට තමන්ට සිතිවිල්ල පහළ වුණේ? ඉන්පසු පන්සිල් රකින පුද්ගලයෙක් බවට පහළ වුණේ? ඉන්පසු බ්‍රහ්මචාරිය රකින්න පුරුදු වෙලා මේ ආකාරයට තමුන්ගේ මාර්ගයේ සකස්ක ඉහළට යාමට සත්පුරුෂ එක් ලෙස තමුන්ගේ යහපත පිණිස තරඟ කරන්න සිතාගෙන ඉන්නකොට ඒ තමුන්ගේ සමග සිටි ගෝලියොත් යහපතට යොමු කරේ කොහොමද කියන කාරණාව ඉතා මැනවින් පහදලි කළ දුන්නා. ඉතින් මේ වැරදිවලට තරඟ කරන ලෝකයක යහපත වෙනුවෙන් අපි තරඟ කරන්නේ කොහොමද යන්න ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එහිදී ස්වාමීන් වහන්සේ ඉතාමත් තදින්ම අපිට අවවාද දුන්නේ මේ තුන්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ආරක්ෂා කරගන්න අපි ප්‍රතිපදාවකට බැසගත් පසු එය තිබුණටත් වඩා වේගයෙන් අපිව පෙළන්න ගන්නේ කොහොමද? ඒ පෙළන වෙලාවේදී තමුන්ගේ සතිය ඉතාමත්ම සතිය තුළින් එය දැකලා ක්‍රමානුකූලව එය මැඩපවත්වන්න උත්සාහ නොකර සතිය තුළින් එය දැකලා සතිය තුළින්ම එය අගමුල් ගලව දාන ආකාරයේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉතින් ඒ ශික්ෂාපදී තිබෙන භයානකකම ස්වාමීන් වහන්සේ කිව්වා අපිට වයස් භේදයක් නැතුව කොහොමද ඒක බලපාන්නේ කියලා. මව පුතා හෝ නෑදෑ හෝ සහෝදර සහෝදරියෝ යන කාරණාවලදී මෙය අදාළ නොවන බව ස්වාමීන් වහන්සේ අපිට කිව්වා. මොකද ඒ තුන්වෙනි ශික්ෂාපදයේදී තිරිමියෙක්ට මනබඳින්නේ මොනවද, එහෙම ගැහණු අයකට මනබඳින්නේ මොනවද, රූපය ශබ්දය ස්පර්ශය කියන මේවා තුළින් රාගය මතුවෙනවා. ඉතින් අපේ සතිය තුළින් ඒවා දැකලා අපේ මාර්ගය සකසා ගන්න ආකාරය ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කරා. ඒ දීටින් මැජික් පිල් එකක් නැති බව ස්වාමීන් වහන්සේ කිව්වා. තමුන් තුළින්ම ඒ අවශ්‍ය කරන ශක්තිය ඇති කරගෙන ඊට මුහුණ දීලා සුළු වශයෙන් හෝ කාලයක් සුළු වශයෙන් හෝ දිනපතා ඒ පිළිබඳ සතිමත් වෙලා කාලයක් යනකොට කොහොමද එය තමන් තුළින්ම දැකීමට ශක්තියක් ඇති කරගන්නේ කියන කාරණාව ස්වාමීන් වහන්සේ ඉතාමත් හොඳින් පැහැදිලි කරා. ඒ පිළිබඳව අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය ස්වාමීන් වහන්සේට පුද කරනවා. ස්වාමීන් වහන්සේ කියනකොට මගේ හිතත් අතීතයට ගියා. ස්වාමීන් වහන්සේ මේ ඇස් වලින් කතා කරන දෙයක් මේ සඳහන් කරා. අහගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ. මා ඒක තියාර කර්ම ශක්තියක් කියලා ස්වාමීන් වහන්සේ කිව්වම ඉතින් මටත් පළවෙනි දවසේ වයිෆ් එතකොට වයිෆ් නේතකොට ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවුනේ මුලින් දැක්ක දවසේ දැක්කා. එතනින්ම ඒක ගෑස් වලින් කතා කරයි කියන කාරණේ ඉතින් මට තේරුණා. ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ස්වාමීන් වහන්සේ මට ආයි දැක්කේ. ඒ දැක්ක දවසේ ඉතින් පොඩ්ඩක් කොහොමද නංගි එහෙම කියලා අහලා ඉවරලා මං කිව්වා අහවල් දවසේ අම්මත් එක්ක මේ ස්ථානයේදී මේ ගවමත් ඇඳගෙන ගියා නේද කියලා මං ඇහුවා. ඉතින් එදා ඇස් වලින් තමයි. ඊට පස්සේ ඉතින් අවුරුදු හයකට පස්සේ මගේ වයිෆ් වුණා ස්වාමීන් වහන්සේ ඇස්වල බලේ.
ඒක තමයි එදා තේරුම් නැති උනාට දැන්නම් තේරෙනවානේ කර්මෙම තමයි කියලා.
ස්වාමීන් වහන්සේට කර්ම ශක්තියක් කියලා කිව්වේ මොකද්ද ස්වාමීන් වහන්සේ ඇත්තටම මට?
ඕකට තමයි කර්ම ශක්තිය කිව්වේ. ඕක තේරෙනවා කසාද බැඳගෙන කාලයක් යනකොට තේරෙනවා කර්මෙම තමයි මේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එදා හිතන්නේ ඇස් කතා කරා කියලා තමයි. ඉතින් ඕක තමයි ජීවිතේ. ඉතින් ඕක කොහේ ලියවිලා තිබුණ එකක්ද කියලා බලන්න. ඕකට අපිට චොයිස් එකක් තිබුණද කියලා බලන්න. වෙනුවට වෙනම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සාමාන්‍ය ඔය එකිනෙකාගේ කර්මය සම්පූර්ණ කරනවා. එතකොට පොල් බෑ එක බෑවල් දෙකක් එකතු වුණාම පොල් ගෙඩියක් හැදෙනවා වගේ. අන්න බොහොම හරියට කට්ට වැටෙනවනේ ගානට ටකස් ගාලා පොල් ගෙඩි බෑ දෙක తీලා තද කරාම. අන්න ඒ වගේ තමයි එකිනෙකාගේ මේ කර්ම ශක්තියින් සම්පූර්ණ කරනවා. මම මේ කියන්නේ නිකන් දුකක් මම එහෙමම කියන්නත් බෑ. අර සැප දුක අතර හුවමාරුවක් තියෙනවා. ඒ විදිහේ දේවල් තමයි ඉතින් අපි ගොනු කරගෙන තියෙන්නේ. ඉතින් ඒවා අතරින් යන ගමනක් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අර මුල් දවස්වල ඇස් කතා කරනවා. මුල් දවස්වල මේ මගේ පළුවට වැඩිය හොඳයි ඒ පළුව කියලා හිතෙනවා. නමුත් කාලෙත් එක්ක අන්න පහු වෙනකොට කොහොකෝ වෙනකොට අන්න නියම ස්වභාවයේ මතුවලා එනකොට අර හැමදාමක දකින්න කුකුලාගේ කරමලා සිදුවෙලා පේනකොට අන්න ටික ටික මේක යථාර්ථය පිළිබඳ පරීක්ෂණයක් අපිට කළ බලන්න පුළුවන්. මොකද්ද මේ ආකර්ෂණය, කොහෙන් ආපු ආකර්ෂණයක්ද මේ කියලා විමසලා බලන්න පුළුවන්. ඉතින් ඔය හොඳ සලකුණු අන්න මේ කියන කතාව අපේ ජීවිතවලට ලං කරගන්න හොඳ සලකුණු. ඉතින් බලමුනේ කරලා කරලා බලමු.
වැඩසටහනේ මීළඟ අංගය විදිහට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන අය සඳහා ඉස්සරණුවනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි. එහිදී සතිමත් බව පළමුවෙන් මා ස්ක්‍රීන් එක පේනවා නේද? නාමන්ත හරි රාජිකාට හරි
මට නම් පේනවා
නදී. හරි. සතිමත් බව මූලිකවම පුහුණු වීමට පටන් ගන්නා කෙනෙකුට වීඩියෝ පට දෙකක් සකස් කරලා තියෙනවා. එහි සතිමත් පැවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම උපදෙස් දෙන්නේ එම වීඩියෝ පට දෙක නරඹා අදහසක් ඇති කර ගන්නා ලෙසයි. එහෙම අදහසක් ඇති කරගෙන වඩාත්ම වැදගත් වෙන්නේ පුහුණුව පටන් ගන්න පටන් ගැනීමයි. ඒ පටන් ගන්න කොහොමද? ඉතින් තමුන්ගේ දිනකට විනාඩි 5ක් විනාඩි 10ක් පමණ සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කරලා සතියක් පමණ මේ දිග මෙහෙම කරගෙන ගිහිල්ලා පැය දෙකක් පමණ තමුන්ගේ සම්පූර්ණ පුහුණුව ගෙවුණු පසු වාර්තාවක් විදිහට තමුන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන ලෙස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කියනවා. ඒ අත්දැකීම ඉදිරිපත් කිරීමේදී සතිමත් ඇවිදීම කොහොමද මුලින්ම ඉතින් උපදෙස් දෙන්නේ සතිමත් ඇවිදීමෙන් පටන් ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් සතිමත් ඇවිදීමෙන් කොහොමද තමන් පටන් ගත්තේ, තමන්ට දැනෙච්ච දේ ඒ ආකාරයෙන් ඉතින් ලියන්න කියලා උපදෙස් දෙනවා. පටන් ගන්නකොට කකුලේ විලුඹේ පාදේ පොළවේ ගැටෙන ආකාරය, වම් පාදේ මෙහෙමයි දැනුනේ, දකුණු පාදේ මෙහෙමයි දැනුනේ, කකුලට බරක් දැනෙනවා, ටික වෙලාවක් යනකොට නොදැනී ගියා. ඒ ආකාරයේ සීලොම විස්තර අඩංගු කරලා තමුන්ට වார்த்தාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් හිඳ ගැනීමේදී තමුන් කොහොමද වාඩි වුණේ, තමුන්ට කායට සිත මූලික කර්මස්ථාන ලෙස අපි කියලා කියන්නේ ආනාපානේද, හුස්ම ගැනීම හෝ උදරේ පිම්බීම හැකිලිම, මේ වார்த்தාවට ඇතුළත් කරලා ඒ දැනුනේ කොහොමද, ඒ දැනිච්ච ආකාරයෙන් ඒ සීලොම දේවල් ඉදිරිපත් කළ වார்த்தාව එවන්න. ඒ සඳහා Google Form එකට අදාළ ලින්ක් එක මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව ඊමේල් මගින් හෝ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊමේල් ඇඩ්‍රස් එකත් මෙහි සඳහන් කරනවා. වැඩසටහන සෑම ඉරිදාවකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් දවල් සම ටයිම් එකේ 12:30 සිට හවස 2 දක්වාත් පැවැත්වෙනවා. රැස්වීම අංකයේ සහ මුරපදයක් සඳහන් කරනවා මේ පත්‍රිකාවේ. ඊට අමතරව තමුන්ගේ භාවනාව සතිමත් පුහුණු සම්බන්ධ ගැටලු තිබෙනවා නම් ඊමේල් එක යොදාගෙන අපිට ලියන්න පුළුවන්. අපි ඒවස් කරුණේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා පිළිතුරු ලබාගන්න හැකියාව තියෙනවා. ඊළඟට තිබෙන්නේ වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා. නාමන්ත.
බොහොම ස්තුතියි නදීප්. මම ඇහෙනවද?
ඇහෙනවා නාමන්ත.
හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ මුලින්ම ලැබිලා තියෙනවා අපිට වියානාදුවගෙන් වාර්තාව. මම මේ ඉදිරිපත් කරන්නද?
හොඳ
වාර්තාව. Having fun in the deep cold snow. We have a really cold winter and mountains of snow here. I love playing in the snow even if it is minus 35 Celsius. The snow is so deep, so I sink in the snow when I walk on it. I use my shovel to lift me up. It's fun to walk in the deep cold snow. My mom keeps asking, aren't you cold? I don't feel cold, but fun. Bhante, there is another video sent. I will try to share it on screen now. That is the end of the video, Bhante.
Okay, so here, appreciating the seasons. So that's the idea. Usually when it comes to seasons like winter, you feel after some time, not initially, you feel frustrated. You feel like it's never ending, and your mind also becomes cloudy, moody. But if you live in the present moment, you have to appreciate what is given. You can't avoid it. You can't expect for something else. But instead, appreciate what is there. And if you learn that art, then you can appreciate the beauty of a long, dark winter. And you might start to notice that there's a northern light in the night sky that is showing me good omen. That northern light is there, and we can appreciate that. Otherwise, all you see is darkness, because the winter is long and dark, so your mind is also becoming negative. Not initially, not for first few weeks, but little by little, you feel really negative energy building up in your mind. But if you start to see the light, then you can see 24 hours of darkness, still you can see the northern light, and it is giving you some hope. It is showing you some deep message that is about universe. So when you appreciate what is there, when you start to appreciate your what is given to you, then little by little you realize the seasons pass. The winter will end, and again the summer period will come. Then you can, of course, go outside, have a sun bath, and, you know, enjoy your life. Again the summer will end, and the golden leaves will tell you the winter is approaching. So that's life. You don't get stuck in the short-sighted view. Instead, you try to see beyond that. You try to see through the darkness and see there's light at the end of the tunnel. So that quality, if you develop in your mind, whatever the trouble you experience, whatever the problems you experience, sometimes you are heartbroken. For a few weeks, you feel like there's no hope anymore in this life. My life is ruined. But if you start to appreciate the present moment, then you realize these things too pass. Whatever come into being shall pass. That is the truth of universe. Whatever come into being shall pass. So they will go away. If you just take a breath, if you face these situations, everything shall pass. So that's the idea, that's the realization of Dhamma. If you understand this quality deep in your mind, then that's the realization of Dhamma. whatever come into being shall pass. So that's the idea. More and more you practice, you realize these thoughts are here to stay. But with time, if you practice, if you go through them, then you realize they too pass. These incidents are here to stay. But if you just spend some time, if you take a breath and somehow face them, then they too pass. These problems are here to stay. But if you just take a breath and somehow work through them, then they too pass. So that's the realization of Dhamma. So with experience, you get this. With practice, you can, of course, develop this quality. So when it comes to old people, they are so experienced in life, sometimes they are not moved because life has taught them wisdom. The practitioner also, probably at a young age, they try to experience this. The breath is there, but it is appearing, disappearing. Thoughts are there, it is appearing, disappearing. Sounds are there, it is appearing, disappearing. Everything that come into being shall pass. So that's the idea, that's the message of Dhamma that you can develop in your heart. So try to see, this practitioner will always appreciate whatever that's given to them, and they somehow try to make peace with it and try to walk their life, try to move on, try to go to the next chapter. So that's the idea. Seasons are a good sign. Seasons are a good lesson that will teach us this deep Dhamma. So in these environments, we can't see the seasons clearly. Still, it's there, but you can't clearly see. When you travel to north, then you can clearly see the difference. Winter is there, summer is there. The difference you can clearly see. So that's a good sign that nature is teaching you Dhamma, right? So Vyana is, I think, connected with the nature. Vyana is more and more close to the nature because she is a child. We have that quality in our mind. But when you grow up, when you develop various ideas, thoughts, then you create a distance. Again, you have to go back to that childhood nature. Again, you have to start appreciating what is given to you. It could be problems, it could be issues, it could be troubles, but still, can I appreciate? In Pollyanna's words, she's saying, whatever that comes, can I be glad? That's Pollyanna's glad game. So as a child, she can do that. But when it comes to adults, they complain, oh, the glad game is there, but I can't be glad. Well, at least you file the complaint first. Then you play the glad game. You start with a complaint, but still I can be glad due to this. So that's not the way of glad game. You have to approach it positively. Forget about the complaint and just give attention to the glad game. So that's the idea. We think we can learn something from her experience.
Thank you very much for that, Bhante. I think I might have played another shorter video instead of the correct video. Is it okay if I play the longer video, which is the right video?
So did I give instructions to the wrong video? Is it?
It is one of Vyana's videos, but I think it is not the video intended for today's session.
Okay.
I'm sorry, so sorry, Bhante, but shall I play the other one?
So perhaps mistakes happen. Bhante. So I did a long advice depending on the previous one. We'll see what we have to.
Let's look at the original one too. Thank you so much, Bhante. I appreciate Bhante's understanding.
Okay, thank you, Namant. I think it's the same topic, so we don't have to worry about the comment.
Thank you, Bhante. ඊළඟට ස්වාමීන් වහන්ස කමඨාන් වාර්තාවක් ඉදිරිපත් කළ තියෙනවා මම මේක දැන් කියවන්නම් මේක සිංහලෙන් තියෙනවා අවසරයි ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පාදවල සංවේදනා දැනිමින් භාවනාව පටන් ගන්නවා ශබ්ද ඇහුනට බාධාවක් නැත ඉඳලා හිටලා අනාගතයට හිත යනවා අතීතයට යනවා අඩුයි කාලය අවසන් වනතුරු දිගටම කරනවා අන්තිමට වේගය හුඟා කඩු කරනවා පාදවල සංවේදනා දිගටම දැනෙනවා හුස්මට හිත යන්නේ නැත පරයන්ක භාවනාව. සක්මන් භාවනාව අවසන් වූ වහාම පරයන්කයට වාඩි වෙනවා. ආවට ශබ්ද ගැන හිත යොමු කරනවා. ඉන්පසු වාඩි වී ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා. ඉන්පසුව හුස්මට අවධානය යොමු කරනවා. හුස්ම කිහිපයක් නිරීක්ෂණය කළාට පසුව එය නොදැනී යනවා. පිම්බීම සහ හැකිලීමත් නොදැනී යනවා. ඉන්පසුව ශරීර සංවේදනා බලනවා. හිස මුදුනේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට හිස මුදුන දක්වාත් සංවේදනා බලනවා. හිත අතීතයට යන්නේ අඩුවෙන්. ඉඳලා හිටලා අනාගතයට හිත යනවා. දිගටම ශරීර සංවේදනා නිරීක්ෂණය කරනවා. ශබ්ද ඇහුනට බාධාවක් නැත. අවසානයේ දක්වා ආනාපානය බොඳ වී ඇත. පැයක් අවසන් වූ වහාම එදිනදා කටයුතු සතියෙන් කරනවා. මාහට සතිය සහ සමාධිය වැඩි දියුණු කර ගැනීමට අවවාද බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු මේ වார்த்தාව ලිවීමට මා පෙළඹ වූ වැඩසටහන සංවිධානය කරන සියලුම කලන මිතුරන්ට හැකි ඉක්මනින් සියලුම අනාගත ප්‍රාර්ථනා ඉටු වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. වார்த்தාව අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ වார்த்தාවේ දෙකේම සක්මනේ පරයන්කේ දෙකේම එකම වගේ විස්තර තියෙන්නේ. සක්මනේදී පොඩි දෙයක් කියලා තිබුණා, මේ හුස්මට හිත යනවා අඩුයි කියලා. ඉතින් සක්මනේදී හුස්ම ගැන බලන්න දෙයක් නැහැ. මේ යටිපතුල දැනෙන දේ දිහා බලාගෙන යන්න පුළුවන්. එතකොට කියපු විස්තර අනුව නම් ඉතින් සක්මන හොඳට කරගෙන යනවා. මොකද සක්මන් කරගෙන යනකොට වටපිට සද්ද ඇහෙන්න පුළුවන්. ඊළාට හිත යන්නේ අනාගතයට ගැන කියලා අඳුරගෙන තියෙනවා. ඒකත් හොඳ අඳුර ගැනීමක්. මොකද අනාගතයට යනවා කියන්නේ වෙනේවට යන්නේ නැහැ කියන එක දන්නවනේ. අතීතයට යන්නේ නැති බව දන්නවා. ඊළාට වෙන දේවල්ට යන්නේ නැති බව දන්නවා. ඉතින් ඒක අඳුරගත්තා නම් දන්නේම නැතු යාම ආයෙත් හිත එනවා මේ මොහොතට. ඒක අඳුර ගැනීමම තමයි වටින්නේ. ඒකෙන්ම අඳුර ගන්න පුළුවන්, තමන්ගේ ස්වභාවයත් තේරුම් ගන්න පුළුවන්. දැන් මගේ හිත මෙන්න මේ වගේ දේවල්ට තමයි මට කරදර වෙන්නේ කියලා. ඒක අඳුර ගැනීමත් තමන්ගේ චරිත ස්වභාවය අඳුරා ගැනීමක්. ඉතින් පරයන්කේදිත් ඒ වගේම කියලා තියෙනවා, අනාගතය ගැන තමයි වැඩිපුර මතක් වෙන්නේ කියලා. දැන් ඒ එකම ස්වභාවය තමයි සක්මනට ගියත් පරයන්කේට ගියත් අර තමන්ගේ චරිත ස්වභාවය මතුවලා එනවා. ඉතින් ඒ වගේම දැන් හුස්ම ටික වෙලාවක් යනකොට හුස්ම ගැන දැනීම ටික ටික අඩු වෙලා ගිහිල්ලා මුකුත් නොදැනී යනවා. ඊළාට සංවේදනා දැනෙනවා කියලා කිය. දැන් ඒක තමයි සාමාන්‍ය. දැන් ওই විදිහට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතේ ස්වභාවය තියෙන්නේ අර ඒක ලොකු ආසාවක් තරහවක් ඇති වෙන අරමුණක් නෙවෙයි නිසා දන්නේම නැතුව ඒක අතහැරිලා යනවා. අන්නේ අතහැරිලා යන වෙලාවෙදිත් ඒක දිහාම බලන් ඉන්න පුළුවන් කියන එක තමයි ලොකු ශක්තියක් වෙන්නේ. ගොඩක් වෙලාවට ওই වගේ වුණාම ඒක දමලා ගහලා නිකන් එන්න ඕනේ. අන්න මේ පුරුද්ද දිගටම කරගෙන හැමදාම වගේ මේ කාලසටහනට අනුව කොච්චර එපා වුණත් මේක බලන්න දෙයක් නැහැ කියලා හිතුණත් දිගටම කරගෙන යන්න තමයි තියෙන්නේ. සමහර වෙලාවට මේක එපා වෙන්න පුළුවන් මෙහෙම බලන්න දෙයක් නැති වෙනකොට. එහෙම එපා වුණත් අන්න ඒ එපා වීමත් අඳුරගෙන දිගටම කරගෙන යන විශේෂයෙන් වෙනස් කරන්න කියලා දෙයක් නැහැ. ওই දිගට කරගෙන යන එක තව බහුලීගත කරන්න එක තමයි තියෙන්නේ. සක්මනේදී පරයන්කේදී දෙකේදීම අඳුරගත්තු දේවල් හොඳයි. ඉතින් ඒක දිගටම කරගෙන යන්න. එතකොට විශේෂයෙන් අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැහැ මේකෙදී. හොඳයි.
බොහොම පින්න බොහොම සිට ඒ වගේම සංවිධායක මණ්ඩලයත් මේ ස්වභාවයේ සිටින සියලු දෙනාත් වෙනුවෙන් නම කියන අවසරයි ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේව ධම් සභාවට ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ, මම ඊළඟ වාර්තාව බොහොම කෙටි ප්‍රකාශයක්. මම හිතන්නේ ආධුනික කෙනෙක්. මම මේ ප්‍රකාශය කෙටියෙන් ඉදිරිපත් කරන්නම්. බොහොමසෙට පුළුවන් අනුග්‍රහයකින් උපදෙස් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ලියලා තියෙන්නේ participated in all programs, watched all related videos. මෙච්චරයි ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට තියෙන්නේ. මේ වැඩිහිටි කෙනෙක් එවපු ප්‍රකාශයක්.
හොඳයි, මම ඒක සිංහලෙම උත්තර දෙන්නම්. මොකද කියන්නේ ඒකට සහභාගී වුණා කියන එක විතරයි නිකන් අර විශේෂ දෙයක් කියලා නැහැ. දැන් මේක සහභාගී වෙච්ච එකේ ප්‍රයෝජන ගන්න එක තමයි තියෙන්නේ. ඉතින් කොහොමද දැන් අපි මූලික උපදෙස් ලැබෙන්නේ නැතිනේ? ඒ මූලික උපදෙස් දිගටම කරගෙන යන්න. කියන්නේ එක සැරේකටම ඕක හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බෑ. පළවෙනි දවසේ මූලික උපදෙස් කියවලා තේරුම් අරගෙන කොහොමද සක්මනක් කරන්නේ, කොහොමද පරියන්කයක් කරන්නේ කියලා මොකක්ද කියලා යම් කිසි දල අදහසක් එනවනේ. අන්නේ ලැබිච්ච චූටි අදහස ඇති පටන් ගන්න. කොහොමද කියන්නේ, දැන් අපි කියමු සක්මනක් කරනවා කියමු, සක්මනේක තැනක් තෝරගෙන නිකම්ම ඉස්සලා සක්ම ඇවිදින අතර ඇවිදිනවා, ඊට පස්සේ ටික ටික යටිපතුලට හිත යොමු කරනවා, ඊළාට දැනෙන දේ කොහොමද කියලා බලනවා, එතකොට වම දකුණ අතර වෙනසක් මොන හරි තියෙනවද කියලා බලනවා. එහෙම එහෙම චූටි දෙයකින් පටන් ගන්න පුළුවන්. ඒ පටන් ගත්ත දේ විස්තර ටික ටික හොයාගෙන යන්න පුළුවන්. ඊළාට ඒකට පාවිච්චි කරන යොදවන කාලය ටිකක් වැඩි කරන්න පුළුවන්, කරන වාර ගාන ටිකක් වැඩි කරන්න පුළුවන්. එහෙම එහෙම අර මුලින්ම පටන් ගන්නකොට ලොකුවට හිත ලොකු ප්ලෑන් ඕනේ නැහැ, මම මෙච්චර වෙලාවක් කරනවා එහෙම කියලා. පොඩියට පටන් ගත්තනම් ඊළාට ඒක දිගට දිගට ඇදගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට තමන්ටම තේරෙනවා තමන්ගේ යම්කිසි ප්‍රෝග්‍රෙස් එකක් තියෙන බව. දැන් ඒකත් එක්ක ගිහිල්ලා ඊළාට ඒ දැනෙන දේවල් දිගටම වාර්තා කරන්නත් පුළුවන්. වාර්තා කරනකොට තව මොන හරි අඩුපාඩු තියෙනව නම්, තව ඉස්සරහට කරන්න ඕන දේවල් තියෙනව නම් ඒවත් දැනගන්නත් පුළුවන්. ඔහොම දැනගෙන දිගටම කරගෙන යමු. කරගෙන යනවා කියන්නේ මේ දන්න චූටි තැනකින් පටන් ගන්න පුළුවන්. පටන් ගත්ත චූටි තැනෙන් දැනිච්ච දේවල් එක්ක ඉදිරිපත් කරගෙන කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟ සතිය වෙනකොට මොකක් හරි මේ දැනට පටන් ගත්ත එක දිගට කරගෙන ගියහම වෙන දේවල් අපි ඊළඟ සතියේ බලාපොරොත්තු වෙනවා කොහොමද දැනුනේ කියලා.
බෝම්පින් ඔබවහන්සේට ඒ උපදේශ සම්බන්ධව අපි බලාපොරොත්තු වෙමු. ඒ ආකාරයෙන් ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුව ඊළඟට නැවත වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ඒ වාර්තාව වූ කෙනාට ඊළඟට තියෙන්නේ
මං හිතන මූලික උපදෙස් ඔයගොල්ලන්ගේ ගන්න ඇති කියලා.
ඊමේල් සොයනක් අපිට මූලික උපදෙස් ඊමේල් කරන්න පුළුවන්. අපි ඊමේල් එක යවන්නම්. ඊළඟට සොයනාස වාචික ප්‍රකාශ වූ වාචික ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්නට අවස්ථාව ගන්න පුළුවන්ද අපිට?
හොඳයි.
බොහොම පිං සොයනාස. දැන් මේ අවස්ථාවේ අපි සියලු දිනාටම අවස්ථාව තියෙනවා අපේ සතිමත් වීම ගැන යම් ගැටලුවක් ඇත්නම් හෝ යම් ප්‍රකාශයක් කිරීමට ඇත්නම් සූ මතෝසුව ඒ ප්‍රකාශය හෝ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම පුළුවන් කෙනෙක් කැමති කෙනෙක් ඉන්නව නම් සූ මතෝසුව දෙනු දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රාජිකා අතෝසුව සිටිනවා. රාජිකාට ප්‍රශ්න මේ ඉදිරිපත් කරන්න පුළුවන්.
මට පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න අවසරයි. දැන් අපේ අද ධර්ම දේශනාවෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ අපිට ඔය මාර්ගය යනකොට අපිට ඔය ඇවිසිලා එන එක එක මේ ඉමෝෂන්ස් ගැන මට කියන්න ඕනේ. මේ මට මේ ළඟක ඉඳලා හරි ඉවිසියාවක් ඇති වෙලා තියෙනවා. ඒක මට හිතුණා මේ ප්‍රසිද්ධිය කියන්න ඕනේ කියලා. මේ ඇත්තටම කියනවා නම් මම ඒක අදාළ කෙනාටත් මට ඉරිසාවක් තියෙන නදී ගැන. කාරණේ මේකයි. දැන් මේ ඉවත්ීමේ මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධයි ඒක. හැබැයි දැන් මේ දැන් මෙච්චර කාලයක්
මට හිරා
මම ඔයාට කිව්වනේ ඉස්සරේ කිව්වනේ මම ඔයාට විතරක් කියනවා හරියන්නේ නැහැ. ඒක මේ කියන්නේ දැන් ඒක හරි ඉන්ට්‍රෙස්ටිං. ඒක ඉරිසියාවම්ද කියලා මම පස්සේ බැලුවම හරිම ඉන්ට්‍රෙස්ටිං ඒක අන්ෆෝල්ඩ් වෙච්ච විදිය මට ඒක කියන්න හිතුණා. ඒක නිසා මේ ප්‍රසිද්ධියේ මේ දැන් මම නදීප් එදා කතා කරනකොට නදීප් එක්කව දැන් සාමාන්‍යයෙන් මේ දැන් අවුදෙකමාරක් විතර මම හොස්ට් කරේ මූලික වශයෙන්. ඉතින් ඔය මට බැරි වෙච්ච දවසට අනිත් අය උදව් කරා. ඊට පස්සේ දැන් මම මේක ඔෆිෂියලි නදීප්ට බාර දීලා ඊළඟ දවස්සේ නදීප් කරාට පස්සේ දැන් හැමෝම නදීප්ට හොඳ කියනවා. යා නදීප් අත හොඳට කරා, හොඳට සමරයිස් කරා කියනකොට මම බලන් හිටියා මට පොඩ්ඩක් නිකන් කොනහනවා වගේ දැන් දැනෙනවා. ඊට පස්සේ මම නදීප්ට කතා කරලා මට දැන් පොඩි ඉරිසියාවක් එනවා එහෙම කියලා කිව්වා. හැබැයි ඊට පස්සෙත් මම ආයේ මේ දැන් ওই මට එන පොඩි මොකද ඒක දැන් මොන වෙන දෙයක් කරත් මොන සතුට දුක අතර වුණත් මට දැනෙනවා නිකන් පොඩි කොස්සක් වගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. හැබැයි දැන් ඉස්සර එහෙම නම් මට දැන් කාත් එක්ක හරි තරහක් ගියාම අනිත් තැන්වලදී ඒ තරහ පිට කරාට සමහරට මම දන්නේ නැහැ කොහෙද මිත්‍ර ඇත්තම අවුල තියෙන්නේ කියලා. දැන් මම ඈතකදී බලලා තියෙනවා දැන් එහෙම වෙන තැනකට මම රියැක්ට් කළත් මම හොඳට බැලුවොත් බැක්ග්‍රවන්් එක මට හරියටම මේ පින් පොයින්ට් කරලා කියන්න පුළුවන් කොතනද අවුල වෙලා තියෙන වෙන තැන්වලින් එළියට ආවට මේ අමනාපය කියන්නේ. දැන් මේකත් මම එහෙම බලනකොට මට අහුවෙච්ච දෙයක් තමයි. දැන් ඇත්තම කියනවා මේ උදාහරණකින් ගන්න මොකද කියන්න බෑ ඒක තියෙන තැන හරියටම කියන්න හරි අමාරු නිසා මට. දැන් මේට අවුරුදු 7කට කලින් මගේ දූ ප්‍රයිමරි ස්කූල් එකට යනකොට මම මුලින්ම ඉස්කෝලේ යනකොට මම කවියක් ලිව්වා. ඒ අම්මා කෙනෙක්ගේ තියෙන ෆීලිං එක ලියන්න මේකේ කවිය තිබුණේ මේ ඉස්කෝලේ නවවිමන මවන අරු මැසි සිහින විසෝප ඒ හින අතාරින්නට ලොබින කියන්නේ දරුවෙක් තමන්ගේ ගෙදර ඉඳලා ඉස්කෝලේකට ගිහාම මේ දැන් අර තමන්ගේ පවුල අමතක වෙලා ඉස්කෝලේ ලොකු වෙනවා කියලා අර පවුල අමතක වෙයි කියන අම්මා කෙනෙක්ට තියෙන හැඟීම වගේ එක තමයි මම කියන්න උත්සාහ කරේ. හැබැයි දැන් ඒ කාලේක මට එච්චර දැනුන් නැහැ. දැන් එයා මේ අවුරුදු 7කට පස්සේ ප්‍රයිමරි මේ සෙකන්ඩරි ස්කූල් ගියා මේ අවුරුදු. දැන් තමයි ඒදා මල් ලියපේකේ ෆීලිං එක මම ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්නේ. අර එතකොට දැන් අපි ගෙදර ඕනේ නැහැ වගේ වෙන්නේ දරුවෙක් ඒකට ගියා. හැබැයි දැන් අම්මා කෙනෙක් විදිහට මම ඒක ඇක්සෙප්ට් කරනවා. මම දන්නා දරුවෙක් එහෙම වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම එතන ඊට වඩා බරපතල කැටුවක් නේ. හැබැයි ඒක එයා එහෙම ගියාට ඒකේ පොඩි එහෙම අනේකේ පොඩි නිකන් කොනහන තැනකුත් තියෙනවා. ඒක නිකන් half willing half reluctant feeling. ඒක එක්ස්ප්ලේන් කරන්න හරි අමාරු. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක උනත් නදීප්ට බාර දෙනකොට මට තිබිච්ච ඔප්ෂන්ස් අතරින් මේ වඩා හොඳම ඔප්ෂන් එක ඉදර මට තේරුණේ මම හිතන විදිහට ප්‍රෝග්‍රෑම් එක කරයි කියලා නදීප් සහ ඉතින් අපේ කුසල හාමුදුරන්ගේ ෆේවරිට් නදීප් නේ. අපි කොච්චර මොනවා කරත් නදීප් තමයි හොඳ උන්නාසෙ. ඒක නිසා නදීප්ට දෙන්නක මේ නිකන් ඒ වෙලාවේ ඒ පසුබිම හැදිලා ආවා. ඉතින් එහෙමනම් නදීප් එක කරාට පස්සේ හැමෝම හොඳ කියනකොට ඒකත් එක්ක මට සතුටුයි. මොකද මට උවමනා වුණේ මේ මේක පුද්ගලයන්ගේ මත රැඳෙන්නේ නැතුව මේ ප්‍රොසෙස් එකක් විදිහට කොහොමද මේක අපි ඉස්සරහට ගෙනියන්නේ කියලා. يعني කවුරු අඩුපාඩු වුණත් කවුරු නැති වුණත් ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යන්න ඕනි කියන අදිෂ්ඨානය يعني බලාපොරොත්තු මගේ තිබ්බ. ඉතින් එකක් මම සතුටුයි දැන් මම හැරුණා කියලා නදී හැරුණා කියලා මේ ප්‍රෝග්‍රෑම් එක වැටෙන්නේ නැහැ කියලා ලොකු නිකන් විශ්වාසයක් මට තියෙනවා. මට ඒක ගැන සතුටුයි. හැබැයි ඒ වගේම අර පොඩි කොස්සක් නැතුවත් නෙවෙයි මේ අර දැන් කලින් අර දැන් මට මොනාද හරි හම්බෙච්ච ටික මොකද්ද ඔය ටික මට නැතුව නදීප්ට යනවා වගේ නිකන් පොඩි එකකුත් තියෙනවා. දැන් ඒක හරිම ඉන්ටරෙස්ටිං ඒ ෆීලිං එක. දැන් ඇත්තටම ඊයේ පෙර දවසක අපි කල්පනී කතා කරාම කල්පනී හරි බ්‍රෑන්ඩඩ් දේවල් වලට කැමති එහෙම කියලා. දැන් මම ඕකත් එක්කත් කල්පනා කරා. මම කල්පනා කරා මන්ට එහෙම කවදාකවත් මම බ්‍රෑන්ඩඩ් දේවල් වලට එහෙම කැමති වෙන කෙනෙක් නෙමෙයි. මට ලාභ බාල ඕනෙකින් අවස්ථාව හැටියට පිළිම ගන්න පුළුවන්. මට මේ ඔය භෞතික දේවල් ගැන හැම ඉරිසියාවල් තරහ ඒ වගේ මේ කැලෝබකම් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඊට එහා ගිය බරපතල විදිය ලෝභකම් මට ඇති වෙනවා, ඉරිසියා ඇති වෙනවා වෙන වෙන දේවල් වලට. ඒක මේ මට ඉරිසියාව ලේසියෙන් ඇති වුණාට ඒක පොඩි හරි දෙයකට ඇති වෙනවා නිකන් රුසියාවට වඩා ලොකුයි වගේ කියලා හිතන මගේ ඉරිසියාවට. නිකන් මට හිතුණා එහෙම ලොකු ඉරිසියාවක් නැහැ නදීප් ගැන. ඒකට මට හිතුණේ ආපු මේ ඒ හැඟීම මේ ප්‍රෝග්‍රෑම් එක නිසාම ආපු හැඟීමක් නිසා මෙතනම කියලා එතන නිදහස් කරන්න කියලා හිතන ස්වාමීන් වහන්සේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් නම් ඔබ වහන්සේට.
ඒක කියලා ඉවර කරන එක තමයි හොඳම දේ තියෙන්නේ. ඒ වගේම දැන් ওই ඉරිසියාව හරි මොකක් හරි ඇති වෙන්නේ තමන් අල්ලගත්තු තරමට. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක හොඳට කෙරෙන්න ඕනේ කියලා අල්ලගත්තු නිසා තමයි ඔකට ප්‍රශ්න ඇති වෙන. දැන් බැරි වෙලා හරි නදීප් අරගෙන මේක සවුත් වුණා නම් එතකොට ගොඩාක් මීට වඩා ලොකු ප්‍රශ්න ගොඩ. දැන් හොඳයි කියපු නිසා ඉරිසියාව ඇති වෙනවා වගේම සවුත් වුණා මේක අල්ලගත්තු තරමට තමයි ගොඩාක් ප්‍රශ්න එන්නේ. අල්ලගන්න නැතුව වැඩේ අවශ්‍ය වෙලාවට කරන්න පුළුවන් නම් ඉතින් ඔය මං කිව්ව පළියට මෙහෙම කරන්නත් බැහැ ලේසියෙන්. අල්ලගන්න තරමටම තමයි අපිට ප්‍රශ්න වෙන්නේ. වැඩි අල් දැන් ඔයාගේ දුව ඉස්කෝලේ යනකොට අල්ල හොම දැනෙන්නේ එයා අල්ලගත්තුගෙන නිසා. දැන් වෙන ළමයෙක් ඉස්කෝලේ යනකොට ඔය වගේ දැනෙන්නේ නැහනේ. ඒ තමන් අල්ලගත්තු තරමට තමයි ඒකෙන් අපිට දැවීමක් තැවීමක් ඇති වෙන්නේ. ඒ වගේම ඉතින් ඕක අඳුර ගන්න එක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. අඳුර ගත්තා නම් ඊළඟ දවසේ දන්නවා මම මේක අල්ලගත්තු තරමට තමයි මට මෙච්චර මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණේ කියලා. දැන් ඒ වගේම දැන් ඉරිසියාවක් වගේ කියන්නේ දැන් නදීප් හොඳට දන්න කෙනෙක් නිසා ඔහම කියන්න පුළුවන්. අපි හිතමු මේ අකමැති කෙනෙක් ගැන ඔහම ඉරිසියාවක් ඇති වුණා නම් මේ වගේ කියලා බේරගන්න බෑනේ. දැන් එහෙම වුණා නම් මෙහෙම නෙවෙයි ඊළඟට වෙන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. දැන් මෙහෙම හොඳටම දන්න තමන් කැමති කෙනෙක් ගැන ඉරිසියාවක් ඇති වුණාම කියන්න පුළුවන්. අකමැති කෙනෙක් නිසා චූටි දෙයක් වුණාම සමහර විට මෙහෙම මේන් 100න් එකක් කට වඩා ඉෆෙක්ට් එකක් නොවන දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක අපි අල්ලගෙන කොච්චර දඟලන තරම ඒ වගේ දැන් එක එක්කෙනාගේ මං මෙහෙ මේ වගේ දේවල්ට මගේ මං අල්ලගන්න දේ තමයි මට ඉරිසියාව තරහා වැඩියෙන් ලැබෙන්නේ. දැන් කිව්වා අර බ්‍රෑන්ඩඩ් ඒවා ගැන එච්චර මේ එකක් තැකීමක් නැති නිසා ඒ වයින් ඉරිසියාවක් තරහාවක් දුකක් ඇති වෙන්නේ නැහැ. ඊට වඩා මෙන්න මේ වගේ දේවල් මං අල්ලගන්න නිසා මට මීට වඩා දැවීමක් දැවීමක් මට ඇති වෙනවා. දැන් අපිට මොකක් හරි අල්ලගත්තු දේම් නිසාම තමයි ඒ අල්ලගත්තු දේ මතම තමයි දැවීමක් තැවීමක් ඇති වෙන්නේ. එක එක්කෙනා අල්ලගන්න දේවල් එක එක දේවල්. සමහරවිට පුළුවන් ලක්ෂ ගාණක් දෙයක් අතාරින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ වුණාට හවස එක වෙලාවකට තේ එකක් බොනවා කියමු. ඒ තේ එක සමහර වෙන පොඩි ගාණක් නේ. ඒ තේ එක අතාරිනොත් ඒක ලොකුවට අල්ලගන්නවා. දැන් ඒ තේ එක අතාරින්නේ තමන් කැමති කෙනෙක්ගේ නිසා හේතුවක් නිසා අතෑරුණා නම් ඒක එච්චර ගාණක් නෑ. තමන් අකමැති කෙනෙක් නිසා මොකක් හරි හේතුවක් නිසා ඒක බොන එක අතෑරුණා. ඒක ලොකුවට අල්ලගන්න. අර ලක්ෂ ගාණක් දෙයක් අතෑරින එක මහ දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ අපි මේ අල්ලගන්නේ අර රුපියල්වල වටිනාකමෙන් ගන්නත් බෑ. අපේ හිත අල්ලගන්න එක එක දේවල් එක එක විදියට. අල්ලගෙන ඒවට එක එක වටිනාකම් දෙනවා. අන්න ඒ වගේ දෙයක් නැති වෙනකොට අපිට එක අමුතු විදියක බලපෑමක් එනවා. ඒක අපි පිට කරන්නේ එක එක විදිවලට පිට කරනවා. දැන් මේ විදිහට කියලා අඳුරගෙන මගේ හිතේ මෙන්න මෙහෙම තත්වයක් ඇති වුණා කියලා අඳුරගෙන ඒක මේ විදිහට කියලා ඉවර කරන්න පුළුවන් නම් එතකොට ඉස්සරහට කවදක හරි මේ වගේ දෙයක් ඇති වෙනකොටම දැනගන්න පුළුවන් මේ දැන් මට මෙන්න මෙහෙම තත්වයක් තමයි ආවේ කියලා. ඉතින් ওই විදිහට අඳුරගන්න එක තමයි ලොකුම දේ තියෙන්නේ. සතිය තමයි ඉතින් ඔකට ලොකුම උදව් වෙලා තියෙන්නේ. සතිමත් නොවන නම් මේක වෙන විදිහකට නේ පිට වෙන්නේ. ඉතින් මේ දිගටම මේක කරගෙන යන එක ගැන සතුටු වෙලා ඉතින් ඔහොම දිගටම යන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින්නේ උපදේශයට. තව පොඩි දයක් කියන්න ඕනේ. දැන් අතර මම කල්පනීව මේකට ඇදලාගත්ත නිසා ඒක කියන්නත් ඕනේ. දැන් මම දන්නවා දැන් කල්පනී බ්‍රෑන්ඩ් ඩේවට කැමති සහ මම බ්‍රෑන්ඩ් ඩේවට කැමති නැහැ කියන එකෙන් ඒකේ එක්කෙනෙක් යා හොඳයි මම නරකයි හරි මම හොඳයි යා නරකයි හරි කියලා වගේ දෙයක් නෙවෙයි ඉස්මතු කරන්න මම උත්සාහ කරේ. ඒක කියන අල්ලගන්න සංඥා වෙනස් කියන එක මට තේරෙනවා. ඒක නිසා දැන් ඉස්සර මගේ තිබුණා දැන් ඔහොම සමහර දේවල් බ්‍රෑන්ඩඩ් දේවල් වලට නෙවෙයි එන සමහර දේවල් වලට මම කම්පයර් කරන ගතියක් මාව. හැබැයි දැන් ඔය අපි මේ ගැටෙන්නේ යන්නේ අපේ එක එක මේ ඒ සංඥා වලට කියලා තේරුණාට පස්සේ දැන් මගේ ඔය කම්පැරිසන් එක චුට්ටක් අඩු වෙලා අර බොරි එක චුට්ටක් අඩු වෙලා නිකන් ඕන එකකට නිකන් ඕකේ වගේ ගතියකුත් තියෙනවා. ඉතින් මට ඒකත් කියන්න ඕන දැන් කල්පනි වදර ගත නිසා නැත්නම් හොඳ නැහැ නේ. ඒක නිසා ස්වාමීන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේගේ උපදෙස් වලට.
බොහොම වින් ස්වාමීන් වහන්සේ ඊළඟට අපිට මේ Zoom chat section එකෙන් මේ දැන් වார்த்தාවක් ලැබුණා. ස්වාමීන් වහන්සේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන මම ඒක කියවන්නද? I used to meditate on breath and walking, but I get frequent thoughts. So I tried to meditate on thoughts. So when I got a thought and when I knew it, I thought it came from inside or out. If it is due to external event like sound or picture, it is due to outside trigger. Then I saw if it is happy or sorrowful or equivocal. Then if it is part past or present or future thought. Then if it grows or subsides. Sometimes thought subsides and I continue walking. Other times I would walk, but I am thinking. Is this correct? Please advise how to improve if correct. Thiruvan Saranai. Please advise in Sinhala. So I know some of Sinhala font again type on the Berenisa making this in view at Uttare Balapurutin in Sinhala Martin Swaminas.
Ah, and there. මේ දැන් මේකේදී අඳුරගෙන තියෙනවනේ මේ මේවා මේ සිතුවිලි එන බව අඳුරගෙන තියෙනවා. අඳුරගත්තු එක තමයි ලොකුම දේ තියෙන. අඳුරගත්තට පස්සෙත් දැන් අඳුරගත්තු සිතුවිලි අතරෙත් එක එක විදියට මොනවද අනාගතය ගැන ඒවද එන්නේ, ඒ ආවට පස්සේ ඒ ගැන ඒවත් එක කොච්චර දුරට ඇදිලා යනවද කියලා අඳුරගන්න එක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. අඳුරගත්තා නම් ඒකත් එක්කත් සිහියෙන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ සිහිය ගැන එච්චර පළපුරුද්දක් නැති කෙනෙකුට මේක කරන්න අමාරුයි. දැන් ඇඟත් එක්ක යටිපතුලේ දැනීමත් එක්ක එහෙම නැත්නම් හුස්මත් එක්ක සිහිය කාලයක් පුරුදු කරපු කෙනෙකුට එලාට ඒට අමතරව මේ සිතුවිලි එනකොට වුණත් ඒකත් එක්ක සිහියෙන් ඉන්න හැකියාව යම්කිසි මට්ටමකට දියුණු වෙලා තියෙනවා. එතකොට එයාට පුළුවන් සිතුවිලි ආවත් මේ සිතුවිලි වල ස්වභාවය තේරුම් ගන්නත් පුළුවන්. ඇවිල්ලා එලාට ඒ සිතුවිලි ඇවිල්ලා යන හැටි. දැන් සිතුවිල්ලක් වුණත් ආවොත් අනිවාර්යයෙන්ම යනවාමයිනේ. අන්නේ සිතුවිලි ඇවිල්ලා යන හැටි, ඒ සිතුවිල්ලත් එක්ක සමහරලට හිත ගැටීමක් ඇති වුණොත්, එහෙම නැත්නම් ඒවත් එක්ක ආසාවෙන් ඒවත් එක්ක ජීවත් වුණොත්, අන්නේ ඒවයි එක් ඒ සිතුවිලිත් එක්ක ඉන්න අතරෙදිත් සැරෙන් සැරේ සිහිය මතුවෙලා පෙන්නනවා, මන්න මේ වෙලාවේදී මගේ හිත මෙන්න මේ වගේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක එකපාරටම කරන්න අමාරුයි. අර සිත් අර සිහිය හොඳට පුරුදු කරපු කෙනෙකුට මේ සිතුවිලි වල මේ කියන විදිහට ඉන්න අතරෙදිත් ඒවයි ඇතිවීම නැතිවීම තේරුම් ගන්න පුළුවන්. මේක ඒක නිසා දැන් සිතුවිලි ආවට ඒක ආවා කියලා ලොකුවට කරදර වෙන්න ඕනේ නැහැ. මේ සිතුවිලි ඇවිල්ලා යන බව දැකලා තියෙනවනේ හොඳට. ඉතින් ඒ දැකපු එක තමයි හොඳ. ඉතින් අන්න ඒ වගේ සිතුවිලි එන්න කියලා මේව කරන්නත් බෑ. පුළුවන් තරම් මේ යටිපතුල දැනීමත් එක්ක ඉන්න. ඒ අතරේ සිතුවිලි ආවත් ඇවිල්ලා යන හැටිත් බලන්න පුළුවන්. දැන් මේක සක්මනේදී විතරක් නෙවෙයි, පරයන්කේ වුණත් මෙහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ මෙන්න ඇවිල්ලා යන එකයි ඊළාට මොන වගේ සිතුවිලි වලටද මගේ හිත යන්නේ නිතර යන්නේ, ඒකෙත් ෆ්‍රීකවෙන්සි එක බලන්නත් පුළුවන්. ඒ වගේම මේ සිතුවිලි වලට නිකන් හරි පොඩ්ඩක් හරි පෝර දැම්මොත් දැන් කොච්චර ඉක්මනට ඊළඟ ආයෙත් පාර මේක මතක් වෙනවද කියන එකත් අන්න ඒ වගේ දේවලුත් තේරුම් ගන්න පුළුවන්. එහෙම ඒක නිසා සිතුවිලි ආවනම් ඇවිල්ලා යන හැටි බලන්න. එහෙම යන හැටි තේරුම් ගන්න තරම් බැරුව ඒවට යට වෙනවනම් පුළුවන් තරම් අර අපි දන්න ඕනේ මේ ඇසම්බ්ලි ග්‍රවුන්ඩ් එක යටිපතුලට හිත දැම්මනම් ඒක එහෙම අර වගේ ඒවට යට කරගන්නේ නැති නිසා ඒ සිතුවිලි ආවට එකපාරට කලබල වෙන්නෙත් නැතුව පුළුවන් නම් ඒක මට්ටමකට එනකන් ඒක දිහා බැලුවත් කමන්නේ. තමන්ටම තේරෙනව නම් දැන් මම ටික වෙලාවක් යනකොට මම සිතුවිලි වලින් මාව යට කරගන්න හදනවා කියලා. එතකොට ඒ වගේ වෙලාවල්දී පුළුවන් තරම් අර යටිපතුලට හිත දාගන්න බලන්න. එහෙම නැත්තම් මේ අර සිතුවිලි වල ස්වභාවය වුණත් බැලුවට කමක් නැහැ. මේකම හොඳයි කියලා කියන්න බෑ. අර තමන්ටම තේරුම් ගන්න පුළුවන් දැන් මම ලිමිට් එක පැනගෙන එනවා කියලා. තේරුම් ගත්තොත් අර අපි දන්න මේ සේෆ් ග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න බැරි වෙලා කියන්නේ ගොඩක් වෙලාවට ඔකට අහුවෙන්න ඉඩ තියෙනවා. එක දවසක් අහුවුණොත් ඊළඟ දවසේ අහුවෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් දැන් මම මෙච්චර ලිමිට් එක පැනනොත් අහුවෙයි කියලා. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදීත් මේ ඒ ගොඩ දාගන්න පුළුවන් මේ දිගටම බලාගෙන ගිය.
බූම්පින් සොයිනන්ස් ඔබ වහන්සේගේ වටිනා උපදෙස් වලට ඊළඟට ඒ විදිහටම තව ප්‍රකාශයක් ඉදිරිපත් කළා තියෙනවා චැට් සෙක්ෂන් එකකින් ඉදිරිපත් කරන්න අවසරද සොයිනන්ස්?
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මට දැන් මගේ වැරදි හරියට පේනවා. දුෂ්ට කෙනෙක් පේන්නේ දුෂ්ට කෙනෙක් මම වගේ මාවම හරියට විවේචනය වෙනවා. අනිත් අයගෙත් වැරදි හරියට පේනවා. අවවාදයක් ගෞරවයෙන් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. අවසානයි වර්තාව සොයිනන්ස්.
ඔය කියන්නේ අර සිහිය වැඩිලා කියන එක තමයි ඔය එක වෙන විදිහකට කියන්නේ. දැන් කෙනෙක් සතිමත් වෙනකොට එක එක්කෙනාට එක එක විදිහට පේන්න පුළුවන්. කෙනෙකුට මේ ලෝකේ තියෙන වැරදි අඩුපාඩු හොඳට පේනවා. තව කෙනෙකුට තමන්ගේ වැරදි හොඳට පේනවා. තව කෙනෙකුට වෙන අයගේ වැරදි හොඳට පේන්න පුළුවන්. තව කෙනෙකුට මේ ලෝකේ මේට වඩා හොඳ තැනක් කරන්න පුළුවන් කියලා සිතුවිලි ඇවිල්ලා වෙනස් කරන්න යන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නේ මේ මොහොතේ සිහිය වැඩි වෙන තරමට. සිහිය නොවැඩුණ කෙනෙකුට ওই වගේ දේවල් කිසි ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ ප්‍රශ්න තියුණත් තමන්ගේ ප්‍රශ්න තියුණත් එයාට ගාණක් නැහැ. තමන් ඔහේ නිකන් අර අර හරක් කකා ඉන්නේ උදේ ඉඳලා හවස වෙනකන් ඒ වගේ කකා කකා ඉන්නක තියෙන්නේ. මේ සිහිය වඩන කෙනෙකුට තමයි මේ ලෝකෙ මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා යම් කිසි මට්ටමකට තේරෙන්නේ. දැන් ඕක දැනෙන වෙලාවේදී ටිකක් අර අපි මීට කලින් කරපු දැනිච්ච දේවක් නෙවෙයිනේ. මේකත් එක පොඩ්ඩක් අර ගැටීම ඇති වෙනවා. මේක මීට වඩා වෙනස් කරන්න ඕනේ, මේ සිහිය වඩපු නිසා තමයි මට ප්‍රශ්න ඇති වුනේ කියලා සමහරලාට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක නිසා දැන් මේකත් එක සිහිය ලැබෙච්ච හොඳ අවස්ථාවක් කියලා තේරුම් අරගෙන ඕකම දිගටම බලාගෙන ඉන්න තියෙන. බලාගෙන ඉන්න කියන්නේ දැන් ওই අවස්ථාව ටික කලක් යනකොට ඕකත් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා ওই අවස්ථාව පන්න ගන්න කියන්නේ මුකුත් කරන්න දෙයක් නැහැ. ඕකත් තව සිහියෙන් බලන්න. දැන් මගේ හිතේ ඉස්සරට වඩා මෙහෙම වෙනස් මං හිත බල වෙනද බලපු දෙයට වඩා දැන් බලන්න විදිය වෙනස්ද කියලා ඒකත් තව සිහියෙන් තව මට්ටමක ඉඳලා බලන්න පුළුවන්. කරගෙන යන්න තියෙන දිගටම.
එහෙමයි සොයිනන්ස. මේ පුහුම්පින් බුහන්සේට දැනට කවුරුවත් අතෝසවාගෙන නම් නැහැ. මට කෙටි ප්‍රකාශයක් කරන්න අවසරද සොයිනන්ස? මට දැන් තේරුණ ස්වාමීන් වහන්සේ පෞගිය කාලේ පුරාම සතුටුමත් වෙනකොට දැන් මේ අර මම තුල මමත්වයේ වගේ ඉදිරිපත් වෙනකොට මේ ඒක මට තේරෙනවා මේ වචන වලින් හිතලා ඒක නැති කරන්න බෑ. දැන් සක්මන් කරද්දී හෝ පරයන්කී තුලදී ඒ මම කියන ස්වභාවයේ තුනී වෙලා සියුම් වෙලා ගියාට ඒක සාමාන්‍ය ජීවිතයේදී හොඳට ඉස්සරහට එනවා. ඉතින් එතකොට ඒකත් එක්ක මම හැප්පෙන්න යන්නේ නෑ. මම කරන්නේ දැන් නිරීක්ෂකයෙක් බලන් ඉන්නකොට වේදිකාවක නළුවෙක් තමන්ගේ ඒ නර්තන ඉදිරිපත් කරනවා වගේ මම යා කියන එහෙම නැත්නම් ඒ මමත්වයේ කියන එකට ඉස්සරහට ඉදිරිපත් වෙලා ඒ කටයුතු කරගන්න දීලා මම කරන්නේ අනිත් පැත්තට සතියක් තියනවාද කියලා බලන එක විතරයි. නිකන් දෙන්නෙක් ඉන්නවා ඒ සතිය එක පැත්තේ මම දිහා බලන් ඉන්නවා. මම කියන කෙනා වැඩි හොඳට කරගෙන යනවා. හොඳට නරකට හොත් කරගෙන යනවා. ඉතින් මේ එතන තියනවා දැන් ඒ කියන්නේ සමහරවිට මට තේරෙනවා මමත් එහෙම අයිතාම දරුණුවට ඉදිරිපත් වෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අර බලාගෙන ඉන්න එක විතරයි ඉතින් කරන්න තියෙන්නේ. අන්න එහෙම එකක් ඉතින් ඒක මට හිතෙන්නේ මම නොවේ මගේ නොවේ කියලා වගේ වචන වලින් කිව්වයි කියලා ඒ ස්වභාවයත් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා මට හිතීමක් එන්නේ. නමුත් අර සතියෙන් බලන එක තුළ කිසියම් ආරක්ෂාවක් තියනවා කියලා මේ අදහසක් වැටහෙනවා ස්වාමීන් වහන්සේ. මේක තමයි මගේ ප්‍රකාශය. අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං.
ඔය දැන් ඔය වචන වලින් මුකුත් කරන්න බෑ. වචන වෙනුවට වචන කියන්නේ නිකන් අපි හදාගත්ත සම්මුති ටිකක් විතරයිනේ. මම නොවේ කියන්නේත් වචනයක්. ඒක දැන් වෙන භාෂාවකින් මම නොවේ කියන එකට තේරුම මම වෙමි කියලා තේරුමක් තිබුණා කියම. එතකොට ඒ මනුස්සයාට තේරෙන වෙන එකක්. අපි හදාගත්ත සම්මුතියක් විතරයි. දැන් වචන හර කියලා ගොඩක් වෙලාවට ওই ඉස්සර මිනිස්සු ওই වයසක ආත්තිල හැම භාවනා කරන්නේ වචන කිය කිය. මගේ ඇහැ නෙවේ මගේ මේකනේ කියලා. දැන් ඒ වචන කිව්වා කියලා වැඩක් නැහැ. දැන් ඒකෙන් සමහර සමාධියක් වගේ දෙයක් වැඩෙන්න පුළුවන්. ඒකේ අවබෝධයකට යන්න බෑ. වචන නෙවෙයි අපි අවබෝධයක් තියෙන. දැන් මගේ හිතේ මෙන්න මේ වගේ දෙයක් ආවා. දැන් ඒකත් සමහර වෙලාවට අපි හිතන්නේ නිකන් භාෂාවක් මුල් කරගෙන තමයි ගොඩක් වෙලාවට අපි හිතන්නේ. ඒකත් නැති වෙලා ඊළඟ මට්ටමකට යනකොට දැන් මගේ අත මෙහෙම මම මෙහෙම කරනවා එහෙම කරන මමෙක් මට පේනවා කියලා ඊළඟ මට්ටමේ ඉඳලා දගිනවා. දැන් තාටික කලක් යනකොට ඒකටත් උඩින් ඒ දකින මම බලන් ඉන්න තව ලෙවල් එකක් දකින්න පුළුවන්. ඔන්නෝම අර ටික ටික ඉන්න මමයා දැන් වැඩ කරන මමයා ඉන්න ලොකුවට ඒක දිහා බලන් ඉන්න මමයා එච්චර මමයක් විදිහට අල්ලගන්නේ නැහැ. ඒක දිහා බලන් ඉන්න තවත් මමෙක් ඉන්න පුළුවන්. එහෙම හැම ටික ටික මමයා දන්නේම නැතුව මමයා ටික ටික අඩු වෙගෙන මමයාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙගෙන යන යාමක් තමයි තියෙන්නේ. ඕක නොදකිනකම් හිතන්නේ මමයා තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. දැන් අර වෙන පිටින් ඉන්නවා වගේ පිටින් මමෙක් දකිනකොට අර මමයාට තියෙන දැන් මේ ලොකු පොරක් වෙලා ඉන්න මමයාට තියෙන වටිනාකම ටිකක් අඩු වෙනවා. ඊළඟට ඒක බලන් ඉන්න මමයා ගැන තව පිටිපස්සෙන් තව මමෙක් බලන් ඉන්නවනේ අර දෙවෙනි මමයාටත් තියෙන වටිනාකම ටිකක් අඩු වෙනවා. ඔන්නෝම ටික ටික අඩු වෙගෙන යෑමක් තමයි වෙන්නේ මේකෙදි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින් වහන්සේගේ උපදේශයට පිළිතුරට මේ මට තේරුණේ ඒක බලන් ඉන්න එකින්ම තමයි කිසියම් දිනුවක් ඉන්නේ. අර ඒ මමයා දිහා බලාගෙන ඉන්න මමයා දිහා තව මම කෙනෙක් බලන් ඉන්නවා කියන එක මම උත්සාහ කරලා බලන්නම්. ඒක ඊටමද මේ උපදේශක
සයින්ස් ඒකත් දැන් බලන් ඉන්න කියලා විශේෂයෙන්ම නෙවෙයි දන්නේම නැතුව ඒක පේනවා. ඒ කියන්නේ අපි අර එක මට්ටමකට අර කැස්කේඩින් කියන්නේ කුඹුරේ එක උඩ කුඹුරේ වතුර පිරෙනකොට දන්නේම නැතුව ඒක පිරුණාට පස්සේ යට කුඹුරේ ටිකක් එන්න ගන්නවා. එහෙම එහෙම ඒ ඊළඟ එකට එනවා. එහෙම එහෙම තමයි මේ බලෙන් කරන්නත් බෑ. අර බලෙන් අනිත්‍යයි අනිත්‍යයි කියලා ආච්චිලා කියන්නේ එහෙම කියලා හරියන්නේත් නැහැ. බලන එකත් බලෙන් බලන්න බෑ. දන්නේම නැතුව ඒ මට්ටමට එනවා. බේම
එහෙමයි සයින්න්ස්. ඔබ වහන්සේට බොහොම පින්. අපි මම හිතන්නේ මේ අදට අපිට කමඨහන් සැසිවාරයට ලැබුණු වෙලාව අවසන් වගේ තියෙන්නේ. ඒ නිසා මම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නදීට බාර දෙනවා. තෙරුවන් සරණයි. අවසරයි සයින්න්ස්.
නාමන්ට මම පොඩ්ඩක් කියන්නද? මට දෙයක් කියන්න තියෙනවා. රාජ් කමක් නැද්ද දන්නේ නැහැ.
ස්වාමිනාංශ තව එක ප්‍රකාශයක් කරන්න ඉදිරිපත් ඉල්ලා සිටිනා කල්පනී විසින් අවසර දෙන්න පුළුවන්ද?
පොඩ්ඩක් ඒ වගේ තමයි එහෙමකත් තමයි ස්වාමිනාස නෑ. මම රාජික මේ කියපු එකට මගේ නමත් දාලා එහෙම කියනකොට මම කටවාගෙන ඉන්න එක හරි නෑ නේද ස්වාමිනාස්. ඒ හින්දා මම කියන්නේ දැන් මේ රාජික කියපු කතාව මේ ඇත්ත මේ කියන්නේ අපිටත් දැන් රාජිකාවක හරි ඉරිසියාව ගැන එහෙම කෙලින්ම මෝල්ටම කිව්වේ කියම මමත් හරි කැමතියි. ඉතින් මම රාජිකාටත් කිව්වේ ඒක නියම මේ පර්සනාලිටි එකක් කියලා දාන්න තියෙනවා නම් කොච්චර හොඳද ඒක අර හිතේ තියාගෙන විඳ ඉන්නවට වගේ. ඒ වගේ රාජික කියෝගේ දැන් මම එහෙම ඔය බ්‍රෑන්ඩඩ් ඒවට මම හරි කැමතියි. ඒ වගේම මම රාජිකාට කියන්න යන්නේ දැන් එහෙම හිතුවට දැන් අපි ගොඩක් වෙලාට මටත් හිතලා තියෙනවා මම ඉරිසියා එහෙම නෑ කියලා මට හිතලා තියෙනවා. හැබැයි හිතලා බැලුවොත් නෑ නෙවෙයි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වලට අඩුයි කියලා හිතලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර අපි වැඩිපුරම බැලෙන දේවල් වලට තමයි අපි ඉරිසියක් කරන්නේ. ඒකට ගොඩක් වෙලාවට මම දැකපු දේ තමයි මගේ අත්දැකීමේ ගොඩක් මෙටීරියලයිස් දෙයක්කට වඩා මම දන්නේ පිරිමි කොහොමද කියලා මම ගෑණික් විදිහට කතා කරොත් ඔබේ සාමාන්‍යම කතාවක් තියෙනෙන් දැන් අපේ මහත්තයා වුණත් දැන් වැඩිපුරම ආදරේ වාහනේට හේවිහිම කතාවක් තියෙනවනේ. ඉතින් පිරිමි අයිට මේ මොනවා වුණත් මම ඒක ගැන දන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ සාමාන්‍ය මගේ අත්දැකීම් වලින් මම දන්නා එක අත්දැකීම් වලින් ගෑනු කොහොමත් ඔය ලස්සන දේවල් වලට ඇඳුම් වලට මේකප් වලට ඒක ආසයක සාමාන්‍ය දෙයක් වුණාට ගොඩාක් වෙලාවට මම වුණත් ඒවට අපි හිතුවට අපි ඇටෑච් වෙන්නේ කියලා ඇත්තටම අපි ඇටෑච් වෙන්නේ ඇටෑච්මන්ට් එකක් කියන්නේ හැඟීමක් නේ. ඒව නැතුව ඉන්න පුළුවන්. මට වුණත් මම කොච්චර මම ඇඳුම් වල මම මාර පෙරේතයි. ඒක තමයි මගේ වීක්නස් එක. ඒ වුණාට මට හැමදාම කවදාවත් කොහේ යනකොට ඇඳුමක් නෑ. ඒ වුණාට මට තියෙන ඇඳුම් පුදුම ඇඳුම් තෝගයක් තියෙනවා. ඒත් මදි. ඒකටත් මම කරගෙන යනවා. ඉතින් ඒකත් අඩු කරගන්න දුර්වලකමක් වුණාට ඒ වුණාට මම හොඳට බැලලා තියෙනවා. ඉරිසියාව කියන එක මට ඉන්නේ ගොඩක් කලාවට ලස්සන ගෑනු කෙනෙක් දැක්කහම ගෑනුන්ට ඉරිසියා හිතෙනවා කියලා කියනවනේ. එහෙම එකක් නෙවෙයි. ලස්සන ගොඩක් කලාට මම හොඳට හොයලා බැලුවොත් එහෙම මට නම් ඉරිසියා වෙන්නේ ලස්සන ගෑනු කෙනෙක්වත් ලස්සන ඇඳුමක් ඇඳගෙන ගියාට ඒක මට නැති වුණාටවත් ඒකටත් වඩා අර ගොඩක් කලාට අර ආදරය කියන එක සම්බන්ධව තමයි මේ ඉරිසියාව පුදුමාකාර විදිහට එන්නේ. ඒක කියලාම වැඩක් නෑ. මම කියනවා නම් මට ඇත්තටම කිසිම දවසක ලස්සන කෙනෙක් ගැනවත් ලස්සන ඇඳුමක් මට ගන්න බැරි හින්දවත් එහෙම මෙටීරියලයිස් දෙයකට එහෙම නෙමෙයි. හැබැයි ළම ගැනත් රාජිකාට වගේ මට එහෙම ඉරිසියාවක් නෑ. දැන් මට මෙයාල්ලා මේ දැන් රාජිකා එයාගේ දුව ඉස්කෝලේ යවනකොට කවි ලියවනේ දුකට. හැබැයි මට හොඳට මතකයි මම මගේ දුව ඉස්කෝලේ ගිහින් දාලා මේ මම බය වුණේ මේක ඇඬුවොත් එහෙම මට යන්න බැරි වෙනවනේ ඔෆිස් එකට. මම මොකද කරන්නේ කියන්නේ ගිහින් දාලා පුදුම ඉක්මනට මේ ඔය ඒ කියන්නේ ඒක මට මේ ෆ්‍රීඩම් එකක්. මෙයා ඉස්කෝලේ යනකම මේ මන් දන්නේ මම මේ මාව ජජ් කරයි කට්ටිය. ඒකට ප්‍රශ්නයක් නැහැ. මම ඒකට බයක් නැහැ. ඒ වුණාට මේ අදට වුණාද මම මේ ළමයා ඉස්කෝලේ යන වෙලාවට ඒක මගේ ටයිම් එක කියලා මට ඒක තමයි මගේ නිදහස. මට ඒක මාර වටිනවා. ඒක ඉතින් මම මගේ ළමයට ආදරේ නැතිකම නෙමෙයි. නමුත් ඒක තමයි මට ෆීල් වෙච්චි. දැන් රාජිකාට අර වගේ දෙයක් මේ ෆීල් වුණාට. එතකොට ඒ වුණාට මම හොඳට බල තියෙන ඒ කියන්නේ මට දැන් මගේ දුව වුණත් ඉස්කෝලේ ගිහින් යාළුවෝ ඇති කරගයි මට වඩා ආදරේ වෙයි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම හොඳට බලලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට පුදුම ඉරිසියාවක් තියෙන එකයි කියන්න බෑ. මම ආදරය කරන පිරිමියා වෙන ගෑණියෙක් වර්ණනා කළොත් වෙන ගෑණියෙක් දිහා බැලුවොත් මට පුදුම ඉරිසියාවක් තියෙන. මම මගේ මහත්තයත් එක්ක යාළු වෙලා ගොඩාක් කල් ඉඳලා බැන්දි අවුරුදු 14ක් විතර අපි ලව් කරලා බැන්දි. මම එයාට පුදුම වද දීලා තිනවා. කොටින්ම කියනවනම් මටවත් හිතාගන්න බෑ මේ මිනිස්සයා මාත් එක්ක ඉන්නේ ඇයි කියලා. එච්චරට මං ඉරිසියාවෙන් ඉඳ වද දීලා තිනවා එයාට. මේ ඒක රාජිකාට මම කියන්නේ රාජිකා කොච්චර හිතවත් මේ මම නම් මෙහෙම මේ මෙටීරියල් දේවල් වලින් බඩ වගේ තංගු ටීසියව නැහැ කියලා ඒක හැමෝගෙම මේ මට හිතෙන දෙයක් හැම ගෑණියෙක්ගෙම තියෙනවා ඒ රේතන මේ ඇත්තටම මට මනටත් ඒක අදාළයි ඒ ඉරිසියාව එන්නේ මොනවාද කාමය රාගය ඔය ඔක්කොමත් එක්ක එන ඉරිසියාව මොකද දරුවන්ට ඒ වගේ හැඟීම් අම්මා කෙනෙක් නෑනේ ඒ ඒ හින්දා ඒ කොච්චර එහෙම හිතුවත් අර ගෑනුන්ගේ ඉරිසියාව කියන එක හරිම කොම්ප්ලෙක්ස් ඒක මේ රාගය කාමයත් එක්ක එන දෙයක් හින්දා ඒක අර ඇඳුමකට බ්‍රෑන්ඩ් එකකට එහෙම නෙමෙයි ඒක ඇත්තටම අර ඊට වඩා එහාට ගිය මනුස්ස සම්බන්ධතාවත් එක්ක තියෙන මේ ආදරයත් එක්ක තියෙන එකක් කියලා තමයි මම නම් තේරුම් ගන්න තියෙන්නේ මං මගේ ආත්මීය විශ්ලේෂණය.
අවසරයි ස්වාමින්වහන්ස කල්පනි මටනේ ඉස්සර ටික කිව්වේදි මට වචනයක් කතා කරන්න ඉඩ දෙන්න ස්වාමින්වහන්ස ඒකට මේ ඇත්තටම කල්පනි වා කියපු දෙයට මම එකඟ වෙනවා මේ දරුවෝ ඉස්කෝලේ ගියාම මුලින් කවි ලිව්වට තමයි එහෙම කවි ලිව්වට දැනුත් ළමයි ඉස්කෝලේ ගියාම ඉතින් මගේ ෆ්‍රී ටයිම් එක කියලා මමත් මේ වෙලාව මගේ කාලයට තමයි මමත් යොදාගන්නේ ඒක මම හිතන්නේ අපි මේ අර දවසේ පුරා වැඩ කරන නිසා ඒක කාගෙත් එහෙම තමයි මම ඔය ඉරිසියාව කියන කතාව කිව්වේ දැන් ඔයාට බ්‍රෑන්ඩ් දෙවල් වලට ඉරිසියයි කියන එක නෙමෙයි මම කිව්වේ මට එහෙම සංඥා නැහැ ඉතින් එක එක්කෙනාට තියෙන සංඥා වෙනස්නේ කියන එක මම කිව්වේ දැන් ඇත්තටම මම ඒ වෙලාවේ කම්පයා කරා ඇයි මට එහෙම කොච්චර සල්ලි තිබුණා බ්‍රෑන්ඩ් දෙවල් වලට යන්න හිතෙන්නේ නැති කියලා ඒතකොට මම කල්පනා කරා මට මොන වගේ දේවල් වලටද එහෙම හද බල කැමති එන්නේ කියලා මගේ තියන්නේ මේ කියන්නේ මානව සම්බන්ධතාවලට ඒ වගේ තියෙන ගැටීම් තමයි අතරේ තමයි මටත් ඔය ඉරිසියාව හරි තරහ හරි ඒ වගේ දේවල් එන්නේ භෞතික දේවල් වලට කැමැත් අඩු කියන්නත් බෑ හැබැයි කියන්නේ මොනවා හරි දෙයකින් වැඩේ සම්පූර්ණ වෙනවා නම් වැඩේ පිරිමහනවා නම් මම එච්චර මේ ක්වොලිටි එක හරි කියන්නේ බ්‍රෑන්ඩ් එක හොයන්න යන්නේ නැහැ කියන එක මම අතර අදහස් කළේ මේ ගැටුමක් නැහැ හරි අපි ඇක්සෙප්ට් කරන්නම් ඔයාගේ එකත් හරි මං හිතන්නේ මගේ එකත් හරි ඔයාගේ ඉතින් මේ එක එක්කෙනාගේ අදහස්නේ මේ සංඥා ගත්ත විදිහනේ අපි ඉතින් ඔයාගේ මං හිතන්නේ හරි වැදේ තියෙනවා
කිව්වා
මාගේ ඉදිරිපත් කිරීම අවසන් සෝරි
හොඳයි දැන් දෙන්නම ඉවරයිනේ අපිට දැන් දෙකම දියවන්න කියලා ඔයක තමයි ගෑනු ගතිය
කියන්නේ
එතන ඕක සාමාන්‍ය ගෑනු ගතියෝ ගෑනුන්ගේ ඕක මතුවෙලා පේන ගතිය ටිකක් අඩුයි. ඉතින් පිරිමි අතරත් ඉතින් ඕකම තමයි ගොඩක් වෙලාවට තියෙනවා. දැන් අපි කොච්චර කිව්වත් අපේ මැටීරියලයිස් දේවල්ට අපිට පේන මම් ගෙවල් වලට ආසයි, වාහන වලට ආසයි, ඇඳුම් වලට ආසයි කියලා. ඒක අර අපිට මේ මනින්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. ඒ වගේ දේවල් අපිට පේනවා. එළියෙන් අර ලොකුවට අර දෘඩව පේනවා ඒ වගේ දේවල්. ඒ වුණාට ඊට ගොඩක් යටින් අපේ හිතේ තියෙන අර වගේ මේ ආදරය එහෙම නැත්නම් පුරුද්දක් මොන හරි අන්න ඒ වගේ දේවල් අර වගේ ලක්ෂ ගණන් වලින් මනින්නත් බෑ ලොකුවට පේන්නෙත් නෑ ඒ වුණාට අපේ හිතේ යට මට්ටමට යනකොට අපි ගොඩාක් තදින් අල්ලන් තියෙන අන්න අර වගේ මේ එන සියුම් දේවල් ඒ සියුම් දේවල් වල මේ පිටවීමක් තමයි අර වගේ මේ භෞතික දේවල් වලින් මතුවලා එන්නේ ද ඕකම තමයි ද බුදුහාමුදුරුවෝ මේ තණ්හාව කියන එක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනකට බෙදුවත් කාම තණ්හාවෙත් යම්කිසි ඉතාම කුඩා කොටසක් තමයි ওই වාහන මේ ඇඳුම් වගේ දේවල්ට ආස කරනවා කියන්නේ. දැන් ඒවයිත් බැලුවාම ඒවයින් අර තමන්ට පිනවීම තමයි අල්ලගන්නේ. ඊළඟට භව තණ්හා විභව තණ්හා ගත්තාම ඒක ගොඩක් ගැඹුරු මට්ටමට යනවා. ඉතින් අපිට මේ එළියට පේන්නේ අර වගේ මේ මැටීරියලයිස් දේවල් තමයි අපිට ලොකුවට පේන්නේ. රුපියල් වලින් මනින්න පුළුවන් දේවල්. ඒුණාට ඇත්තටම අපේ හිතේ යටට යන්න අපි අල්ලගන්නේ අර වගේ එන චූටි දේවල්. ඒ චූටි දේවල් වල පිළිමිබුවක් තමයි අර උඩ භෞතික දේවල් වලින් පෙන්වන්නේ. ඉතින් ඔක අර සිහියෙන් ඉන්න කෙනාට තමයි තේරෙන්නේ මෙහෙම මේ මගේ හිත මෙන්න මේ වගේ දේවල්ට තමයි යන්නේ කියලා. ඉතින් ඒ ලොකු දේවල් පස්සෙන් යන ඔය අපි කියමු වාහන සල්ලි පස්සෙන් යන මිනිස්සුෙකුට මේක තේරුම් ගන්නවත් ඉස්පාසුවක් නැහැනේ මම මේවට ආසයි කියලා. අනේ දුවන වේගය ටිකක් හරි අඩු කරපු කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මම මෙන්න මෙහෙම දේවල්ට ආසයි කියලා. තව ටිකක් අඩු වේගෙන යනකොට තමයි යාට අර සීලයකින් සමාධියකින් යන මට්ටමකට එනකොට යාට තේරුම් ගන්න පුළුවන් මගේ හිතේ මීට යට මට්ටනොත් තියෙනවා කියලා. යටට තමන්ගේ හිත ඇතුළට කිඳා බහින්න පුළුවන් ටික ටික. ඉතින් දැන් මේ දෙන්නා කිව්වේ මේ වෙන කතන්දරයක් වුණාට ඒ වුණාට අපිට මේ ඇතුළටම කිඳාගෙන බැහැලා බලනකොට තියෙන්නේ අන්නේ මේ අපිට තේරුම් ගන්න පුළුවන් අපේ හිත්වල කොච්චර මේ පිටින් අපි මැටීරියලයිස් දේවල් අල්ල ගන්නවා කිව්වට කොච්චර දිව්වට ඇතුළේ යටට යන්න යන්න ඇතුළට වෙන්න වෙන්න තියෙන ගොඩාක් සියුම් දේවල්. ඔක තේරුම් ගන්නත් පුළුවන් මේ අර වගේ ඒ දුවන වේගය ටික ටික හරි අඩු කරන කෙනෙකුට තමයි මෙහෙම දේවල් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න ගන්න තව අපේ හිතේ තියෙන තව ඇතුළේට තවත් කිඳා බැහැලා බැහැලා තවත් මීට වඩා දේවල් තව ඉස්සරහටත් පේන්න ගන්නවා. ඒවා මීටත් වඩා සියුම්. ඒ ඔය දිගට ඕක කරගෙන යන්න තියෙන. ඉතින් රණ්ඩු වෙවි හරි මේක ඉදිරිපත් කරන්න පුළුවන් වෙච්ච එක නිසා තමයි මේ වගේ දේවල් එළියට මතුවෙන්නේ. ඒ වගේ දිගට කරගෙන යන්න තියෙන රණ්ඩු වෙවි තරහ වෙවි හරි.
ඒක ඇත්ත ස්වාමීන් වහන්සේ, ඒක ඇත්ත. මොකද මම කොච්චර ආස වුණත්, මම ආසම කරන ඇඳුම වුණත් මට කාට හරි දෙන්න පුළුවන්. හැබැයි මිනිහනම් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
කල්පනී මේ හස්බන්ඩ් තාම හොඳින් ඉන්නවනේ?
ඉන්නවා. එයා තමයි දන්නේ එයා විඳපු දුක.
يعني අනාගතයේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ මනුස්සයාට ඊට වඩා දුකක්
මම හිතන්නේ කමඨාන් වාර්තා සැසිය අවසන් කරන්න පුළුවන්. මම කැමති ඊළඟට වහන්සේට පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ඊළඟට නදීප්ට බාර දෙනවා වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
කොහොමත් පින් නාමන්ට අවසරයි ස්වාමීන් වහන්සේ. වහන්සේ වැඩ සිටිය නිසා හොඳට ගියා. සතිමත් වැඩසටහනක් නිසා නැත්තම් මේ දේනවනේ ගෑනු වලි පටන් ගත්තා නවත්තන්න බෑනේ ස්වාමීන් වහන්සේ.
කෙහිවලු බඩලවා ගන්න.
මේකනේ.
මේ කිව්වට කල්පණි මට හරි ආදරේ. ඔය කොල්ලට මේ ගහක් ගන්නට මට හරි ආදරේ වින්දා.
හරි. අද දිනේත් අප වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ කාලය යොදවා අනුශාසනා අපිට ලබා දුන්නා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට බොහොමත්ම පින්. අද දිනේත් පින් අනුමෝදනාව සිදු කිරීම සඳහා මම අපේ ඉන්ද්‍රාන්තිට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ නමස්කාර ලෙස පින් අනුමෝදන් කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස. පුණ්‍ය අනුමෝදනාව සඳහා අද දින ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර සේවනය නිසා ලැබෙන ප්‍රතිලාභ සහ ප්‍රතිපදාව වැඩිම සඳහා වටිනා උපදේශ සහිත ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ වගේම ධම්මගුප්ත ස්වාමින් වහන්සේ කමඨහන් ගැටළුවලට වටිනා පිළිතුරු දේශනා කළ අවවාද අනුශාසනා ලැබුණා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනයේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් එමෙන්ම වැඩසටහන සංවිධානය කළ සහ සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පින් සසර ගමන කෙටි කර ගැනීමට අවස්ථාවක් වේවායි ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. ඉත්තවතා චම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හොතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හොතු යාව නිබ්බාන පත්තියා සාදු 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 ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරද
හොඳයි
ඕකාසු වන්දාමි බාන්ති
සුඛී හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයන් කමතමි බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
දැන් එහෙනම් අපි මේ පැත්තෙන් විසන් දෙනවා සීල දෙනාටම තෙරුවන් සරණයි.